ධර්ම දේශනාවක් අරගෙන ගියා. මොකද මේ කාමරාගය, මෛතුනය, රාගය කියන ඔන්නේ මාර්ගකාව යටතේ තමයි අපි මෙන්න මේ ධර්ම දේශනාවල් දෙකක් අරගෙන ගියේ. සති දෙකක් එක පිට අපි ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න යමු වුණා. ඉතින් මට පස්සේ කල්පනා වුණා මේ භාවනා කරන පිරිසක් මේකට සම්බන්ධ වෙලා ඉන්න නිසා මේක තව ටිකක් අපිට ඇතුළට බැහැ ගන්න, තව ටිකක් සියුම් කරගන්න මේකේ හැකියාවක් තියෙනවා කියලා. ඉතින් මම හිතුවා අදත් වෙන මේ දේ සම්බන්ධයෙන් මේ අපි කලින් දවස් දෙකක සති දෙකක මාතෘකා කරපු ඒ දේ සම්බන්ධයෙන්ම කතා කරා. මොකද්ද මේ ඉන්ද්‍රියන් පිනවන්න අපේ තියෙන ආසාව, ඒ කාමයන් විඳින්න අපේ තියෙන ආසාව, එහෙම නැත්නම් මේ මෛතුනේ පිළිබඳ අපේ තියෙන ආසාව ගැන අපි තව ටිකක් අදත් සාකච්ඡා කරමු. ඉතින් සති දෙකක් තිස්සේ අපි අර සියුම් කරගෙන යම් කිසි දුරක් අරන් එන්න උත්සාහ කරා. මුලින් කිව්වා අර මේකට ලෝකයා වහල් වෙලා ඉන්න විදිහ, ඒකට නතු වෙලා ඉන්න විදිහ, බිලියන් ඩොලර් ඉන්ඩස්ට්‍රි ඇදිලා තියෙන්නේ කොහොමද, මේක මත පදනම් වෙලා කියලා අපි පොඩ්ඩක් සාකච්ඡා කරන්න උත්සාහ කරා. ඒ වගේම මේ කය හරියට මේකටම හදපු යන්ත්‍රයක් වගේ, මේ මෛත්‍රුණේ සඳහාම හදපු යන්ත්‍රයක් වගේ, හරිම සූක්ෂමව මේක බිහි වෙලා තියෙන ආකාරය පිළිබඳ අපි පොඩ්ඩක් කතා කරා. ඉතින් එදෙන්දී අපි මතක ඇති අර ආනන්ද ස්වාමීන් වහන්සේගේ දේශනාවක් පොඩ්ඩක් ඉදිරියෙන් තියාගත්තා. මොකද ඒ අවස්ථාවක යම්කිසි මෙහෙණින් වහන්සේ නමක් ඒ ආනන්ද ස්වාමීන් වහන්සේ පිළිබඳ සිතක් ඇතුව යම්කිසි ආරාධනාවක් කරා. මෙතනදී කියනවා මම මෙහෙම ලෙඩ වෙලා මට පොඩ්ඩක් බලන්න ඉන්න කියලා ආනන්ද හාමුදුරන්ට පණිවිඩයක් කියන්න කියලා තමයි මෙතනදී ආයාචනය. ධානන්ද ස්වාමීන් වහන්සේ කොහොම හරි වැඩියහම කොහොමද වෙන මේ ලෙඩේ මොකක්ද කියලා ආනන්ද ස්වාමීන් වහන්සේට තේරෙනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ යම්කිසි හැඟීමක් ඇති වෙනවා මොකද්ද මේ තියෙන ලෙඩේ කියලා. ඉතින් අමුතුම විදිහේ ධර්ම දේශනාවක් කරනවා. මොකද්ද කියන්නේ නැගිනිය මේ කය ආහාරය නිසා හටගත්ත දෙයක්. මේ කය කියන එක ආහාරය නිසා හටගත්ත දෙයක්. ඒකට භාග්‍යතුන් වහන්සේ බෙන්නලා දෙනවා ආහාරය උපකාර කරගෙන මෙන්න මේ ආහාරය නිරෝධය කරන, ආහාරය ප්‍රහාණය කරන ක්‍රමයක්. ඒ වගේම මේ කය මානය නිසා හටගත්ත දෙයක්. භාග්‍යවතුන් වහන්සේ පෙන්නලා දෙනවා මෙන්න මේ මානය උපකාර කරගෙන මේ මානය ප්‍රහාණය කරන ක්‍රමයක්. මේ කය තණ්හාව නිසා හටගත්ත දෙයක්. එතකොට භාග්‍යවතුන් වහන්සේ පෙන්නලා දෙනවා මෙන්න මේ තණ්හාව ප්‍රයෝජනෙට අරගෙන තණ්හාව ප්‍රහාණය කරන ක්‍රමයක්. හරි කියනවා නගිනිය මේ කය මෛතුණිය නිසා හටගත්ත දෙයක්. මෛතුණිය නිසා හටගත්ත දෙයක් මේ කය. හැබැයි භාග්‍යවතුන් වහන්සේ කියන්නේ නෑ මෛතුණිය ප්‍රයෝජනෙට අරගෙන මෛතුණිය ප්‍රහාණය කරන්න පුළුවන් කියලා. ඒ වෙනුවට වෙනත් ක්‍රමයක්, වෙනත් මාර්ගයක් තමයි පෙන්නලා දෙන්නේ කියලා අනන්ද ආනන්ද හාමුදුරුව අර මෙහෙණින් වහන්සේට ප්‍රකාශ කරනවා. එහෙම ප්‍රකාශ කරනවා. ඉතින් එහෙම පටන් ගත්ත ගමන අපි ඊට පස්සේ සද්දී අර රජ කෙනෙක් එක්ක, මට මතක විදිහට උදේනි රජතුමා, හේ බින්දෝල භාරද්වාජ කියන ස්වාමීන් වහන්සේ එක්ක කෙරෙන යම්කිසි සාකච්ඡාවක් සඳහා යමු වුණා. එතන ඇවිල්ලා අහනවා මේ රජතුමා අර ස්වාමීන් වහන්සේගෙන් මෙන්න මේ බොහොම තරුණ වයසේ කළු කෙස් ඇතිව ඉන්න පිරිසක් මෙන්න මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනේ බ්‍රහ්මචර්යය රකිනවා. මේ විදිහේ ප්‍රතිපදාවක් රකිනවා. මේ පිරිසට මොකද්ද භාග්‍යවතුන් වහන්සේ මේ කාම රාගය පිළිබඳ, මේ මෛතුණිය පිළිබඳ දීලා තියෙන උපදේශ කියලා අන්නේ රජතුමා මේ ස්වාමීන් වහන්සේගෙන් විමසා සිටිනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ කියනවා යම් කිසි කාන්තාවක් දැක්කොත්, ඒ දුවගේ වයස කාන්තාවක් දැක්කොත් දුව කියලා හිතන්න, නැගිනියගේ වයස කාන්තාවක් දැක්කොත් නැගිනිය කියලා හිතන්න, ඒ වගේම මවගේ වයස කාන්තාවක් දැක්කොත් මව කියලා හිතන්න කියලා භාග්‍යවතුන් වහන්සේ අපිට ආවාද දීලා තියෙනවා කියලා මෙන්න මේ රජතුමාට කියනවා. නමුත් මේ රජතුමා මේක පිළිගන්න සූදානම් වෙන්නේ නැහැ. මේක බාරගන්න, මේ උත්තරේ සාර්ථකයි කියලා බාරගන්න මේ රජතුමාට කැමැත්තක් නැහැ. මේ රජතුමා කියනවා මොකද්ද, ඔය කිව්වට සමහර වෙලාවට දුව පිළිබඳ, දුව වයසේ ඉන්න කෙනෙක් පිළිබඳවත් ලෝභ සිතක් ඇති වෙන්න පුළුවන්. නැගිනියගේ වයසේ පිළිබඳ කෙනෙක් පිළිබඳව වුණත් ලෝභ සිතක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මවගේ වයසේ කෙනෙක් පිළිබඳව වුණත් ලෝභ සිතක් ඇති වෙන්න පුළුවන් කියලා අන්න අර කියපු දෙයට පරස්පර විරෝධී ප්‍රකාශයක් කරනවා. ඒ දීපු උත්තරේ පිළිගන්න සූදානම් නැහැ මේ රජතුමා. ඉතින් මේ රජතුමාගේ පැත්තෙන් කිව්වොත් හොඳට කාපු දීපු සලකුණු තියෙනවා. නැත්නම් ඔහොම කතාවක් කියන්න හැකියාවක් නැහැ. මේ රජතුමා තමුන්ගේ අත්දැකීමෙන් තමයි මේ කියන්නේ. මේව හිතුවට මොකද, ඒ වගේ කට්ටිය පිළිබඳත් මේ හිතේ තියෙන දුෂ්ට බව, හිතේ තියෙන වංක බව කොච්චරද කියනවනම් ඒ වගේ කට්ටිය පිළිබඳවත් රාගය සිතක් ලෝභ සිතක් ඇති වෙන්න පුළුවන් කියලා මෙන්න මේ රජතුමා කියනවා. ඊට පස්සේ දෙවණියට අර ස්වාමීන් වහන්සේ දැන් ඉතින් වැඩි පළවෙනි ගෞල් ගිය හින්දා දෙවණියට ඉදිරිපත් වෙලා කියනවා මොකද්ද? ආ එහෙනම් භාග්‍යවතුන් වහන්සේ අපිට කියලා තියෙනවා මෙන්න මේ අසුබේ මෙනෙහි කරන්න කියලා. මේ කාය මෙහෙම 33 ගුණකයකින් හැදිච්ච දෙයක්. මෙන්න මේ අසුබේ මෙනෙහි කරන්න කියලා භාග්‍යවතුන් වහන්සේ අපිට මාර්ගයක් පෙන්නනවා කියලා. මෙන්න මේ ස්වාමීන් වහන්සේ දැන් අර දෙවනි වතාවට උත්තරයක් බඳිනවා. දෙවනි වතාවට උත්තරයක් බඳිනවා. නමුත් ඒකත් මේ රජතුමා පිළිගන්න සූදානම නැහැ. මේ රජතුමා කියනවා අසුබේ මෙනෙහි කරාට මොකද ටික වෙලාවකින් අසුබ සංඥාව සුබ වෙනවා. අසුභ මෙනෙහි කරන්න උත්සාහ කරාට මොකද මෙන්න මේ හිතේ නතු බවට ගියාම මේ රාගෙට නතු වුණාම මොකද වෙන්නේ? අන්න අසුභේ සුභ වෙලා මෙනෙහි වෙනවා කියලා මේ රජතුමා කියනවා. ඉතින් දෙවැනි උත්තරෙත් ඔන්න අසාර්ථකයි. ඊට පස්සේ කියනවා අර ස්වාමීන් වහන්සේ කියනවා එහෙනම් භාග්‍යතුන් වහන්සේ අපිට පෙන්ලා දීලා තියෙනවා මොකද්ද? එහෙනම් සිහිය පිහිටව ගන්න. තමුන් පිළිබඳ, තමුන් කරන වැඩේ පිළිබඳ, තමුන් මේ ඉදිරිපත් වෙලා තියෙන අවස්ථාව පිළිබඳ සිහිය පිහිටව ගන්න කියලා භාග්‍යතුන් වහන්සේ අපිට උපදෙස් දීලා තියෙනවා කියලා ඔන්න තුන්වෙනි වතාවට උත්තරයක් බඳිනවා. අර විභාගයක් තුන්වෙනි පාරට ලියනවා වගේ ඔන්න තුන්වෙනි පාරටත් උත්තරයක් බඳිනවා. හැබැයි මේ තුන්වෙනි පාරට ලියුවාම මේ විභාගේ පාස් වෙන්න අවස්ථාවක් තමයි උදා වෙන්නේ. මේ ස්වාමීන් වහන්සේගේ පිළිතුර අර අල්තුමන් පිළිගන කියන මොකද්ද? හරි, ඒ කතාව නම් මම පිළිගන්නවා. මොකද මගේ අත්දැකීමක් තියෙනවා. මම සමහර වෙලාවට හදිස්සි වැඩ රාජකාරියකට ඔයා ඇතුල් නගරයට අන්තක්පුරයට යනකොට මම සිහිය පිහිටවගෙන ගියේ නැත්තම් මම මේ කොහෙටද යන්නේ කියලා අවධානකින් ඒ පිළිබඳ සිහියකින් ගියේ නැත්තම් මට අර රාජලීලාවෙන් එළියට එන්න හම්බ වෙන්නේ නැහැ. මේ බිසෝන් වහන්සේලාගෙන් බේරිලා රාජලීලාවෙන් එළියට එන්න හම්බ වෙන්නේ නැහැ. හැබැයි නමුත් මම මේ වැඩ රාජකාරියකට යනවා, මෙහෙම දෙයකට යනවා කියලා අන්න සිහිය පිහිටවගෙන ගියොත් අන්න ඒ අවස්ථාවේදී මට අර රාජලීලාවෙන්ම ආපහු එළියට එන්න පුළුවන් කියලා මෙන්න මේ රජතුමා තමන්ගේ අත්දැකීම බෙදා හදා ගන්නවා. ඉතින් ඔතනින් තමයි අපි මෙන්න මේ මාර්ගය පෙන්වන්න උත්සාහ කරේ. මේ ප්‍රතිපදාව පෙන්වන්න උත්සාහ කරේ. වෙන කෙනෙක් සීලෙන් පටන් ගන්නව වෙනකොට, ශික්ෂාවෙන් පටන් ගන්නව වෙනකොට වෙනුවට අපි කිව්වා මෙන්න මෙතනින් තමයි පටන් ගන්න ඕනේ. ශික්ෂාවක් රකින්න බෑ තමන් පිළිබඳ අවධානයක්, තමන් පිළිබඳ සිහියක්, තමන් මේ වැඩ කටයුතු දේ කරන දේවල් පිළිබඳ යම්කිසි දැනුවත්භාවයක් නැතුව ශික්ෂාවක් රකින්න හරි අමාරුයි. සමහර වෙලාවට ශික්ෂාපද කැඩිලා දවස් ගානක් ගියාට පස්සේ තමයි මතක් වෙන්නේ අකු මෙහෙම දෙයක් වුණා නේ. එච්චරට අපේ සිහි මද ගතියක් තියෙනවා. ඉතින් ඔන්න මොකද කරන්නේ? සිහිය පීඩවා ගන්න කෙනෙක්, තමන් පිළිබඳ යම් කිසි දැනුවත්භාවයක් ඇති කරගන්න කෙනෙක්, අන්න ටිකෙන් ටික මෙයාට තේරෙනවා මෙන්න මේ ක්‍රියාවලිය යන විදිය. තමන් යම් යම් ඉරියව්වක ඉන්නවද, යම් යම් කටයුත්තක් කරනවද, ඒ පිළිබඳ දැනුවත්භාවයක් ඇති කරගත්ත කෙනෙක් තේරෙනවා මේ කොච්චර පියවර ගණනාවක් ඔස්සේ ගිහිල්ලාද මේ ශික්ෂාපදයක් කැඩෙන තරමට එන්නේ කියලා. යම් කිසි ඒ ඔය තුන්වෙනි ශික්ෂාපදේ වගේ දෙයක් කතා කරනකොට බොහෝම පියවර ගණනාවක් ගිහිල්ලා තමයි ඔය ශික්ෂාපදයක් කැඩෙන තරමට එන්නේ. අර අපි එදා විස්තර කරා අර ස්වාමීන් වහන්සේ කෙනෙක්ට ඔන්න ඔය ශික්ෂාපදේ සම්බන්ධයෙන් පියවර ගණනාවක් පනවලා තියෙනවා කියලා. ඒ පොළේ බොහොම සුළු මාපත්තියේ ඉඳලා ඒ කුටියෙන් එළියට බහින තැනේ ඉඳලා ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික වැඩි වේගෙන ගිහිල්ලා අන්න අන්තිමට මෛතුණිය ඇසුරුන් දවසක මොකද වෙන්නේ? අන්න හිස කඳෙන් වෙන් වුණා. මේ හිස කඳෙන් වෙන් වෙච්ච මිනිස්සෙගේ හිසයි කඳයි බද්ධ කරලා ආවෝ ප්‍රාණය ගන්න බෑ වගේ මෙන්න මේ පැවිද්දාගේ හිස කඳෙන් වෙන් වුණා. පැවිද්දි ස්වරූපෙන් වෙන් වෙලා ගියා. මේ තැනත්තාගේ පැවිදි ස්වරූපයක් තිබුණා නම් අන්න ඒක නැති වෙලා ගියා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. අන්න මෛතුණෙන් යන්න පුළුවන්, පැවිද්දෙට වෙන්න පුළුවන් උපරිම ආපත්‍ය. මොකද්ද? පැවිදි භාවය නැති වෙලා යනවා. පැවිදි භාවය දුරු වෙලා යනවා. අන්න ඒ මට්ටමට යනවා. ඉතින් මේ තැනත්තා කය සිවුරක් පොරවගෙන ඉඳියා. ඒ වැඩ කටයුතු කරන විට අන්න මොකද්ද? පැවිද්දෙක් කෙනෙක් කියන එක බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. මේ විදිහේ ගිහි කෙනෙක් සමුගේ ජීවිත ගත කරනකොට වෙන මේ සිහිය පිටවගෙන වැඩ කටයුතු කරනවා නම් මේ ගොනා යන්නේ කොයි පැත්තටද, මොකක් කන්නද මේ ගොනා යන්නේ කියන එක අන්න ටික ටික අවබෝධ වෙන්න පුළුවන්. ටික ටික දැනෙන්න පුළුවන්. අඩුම ගානේ ශික්ෂාපදයේ කී පාරක් කැඩෙනවාද කියන එකවත් අඩුම ගානේ දැනුවත් භාවයක් ඇති කරගන්න පුළුවන්. අර ලොකු සයිනන්ස් කියන්නේ කන කෑමට කමක් නැහැ, කන්න ඕනේ කන ප්‍රමාණය දැනගෙන. කෑමට කමක් නැහැ, කොච්චර ප්‍රමාණයක් කනවාද කියන එක දැනගෙන කනවා. අන්න ඒ විදිහට මේ තැනත්තා ටිකෙන් ටික ටිකෙන් ටික යම් කිසි ඒ සිහිය පිහිටවගෙන තමන් පිළිබඳ අවධානයකින් වැඩ කටයුතු කරනකොට තේරෙනවා මෙන්න මේ ශික්ෂාපදයක් හැදුණ අවස්ථාව වැඩ පැන්නා කියන අවස්ථාවක් තේරෙනවා. ඒ වගේම මේ වගේ පියවරක් දක්වා යන්න, මේ වගේ ශික්ෂාපදයක් හැදෙන තත්ත්වයක් දක්වා යන්න අන්න පියවර ගණනාවක් ඉදිරිපත් වෙනවද, පියවර ගණනාවක් තියෙනවද කියලා මෙතනතර තේරෙනවා. ඒ යම් කිසි කතා බහ කරනවා වෙන්න පුළුවන්, ඒ අවස්ථාවල් යොදා ගන්නවා වෙන්න පුළුවන්, හමු වෙන අවස්ථාවල් යොදා ගන්නවා වෙන්න පුළුවන්. ඔහොම ඔහොම දිනු වෙනා යන සම්බන්ධයක් තමයි අන්තිමට අර ශික්ෂාපදයක් හැදෙන ප්‍රමාණයට යන්නේ. මේ වගේ දෙයක් කඩනකොට තමුන් කී දෙනෙක්ට මිත්‍ර ද්‍රෝහි බවට පත් වෙනවාද කියලා මේ සිහිය පිටවා ගත්ත කෙනෙක්ට තේරෙන්න පුළුවන්. මම කී දෙනෙක්ට මිත්‍ර ද්‍රෝහි වෙනවාද කියලා මේ වගේ ශික්ෂාපදයක් කඩනකොට අන්න ටික ටික දැනෙන්න පුළුවන්. ඒ පිළිබඳ දැනුවත් භාවයක් ඇති කරගන්න පුළුවන්. අන්න පෞගේ දවසක ඔන්න අපේ ආරණ්‍යට ආව මහත්තයෙක්. මේ මිනිස්සයා කතා කරන්න අමාරු තරම්. ඉතින් බොහොම දුක්ම් කඩුල්ලක හිර වෙලා ඉන්නා වගේ අඳුළු සැලමින් ඔන්න ඉතින් දවස් කීපයක් ගත කරන්න ආවේ කියලා ඔන්න කිව්වා. කියලා කියනවා මම මේ ගෙදර මෙහෙම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මට මේ විදිහේ ගැටලුවක් වෙලා තියෙනවා. මම කසාද බැඳලා මේ විදිහේ ළමයි 3 දෙනෙකුත් ඉන්නවා. ඒ ළමයි 3 දෙනෙකුත් ඉන්නවා. මගේ පොඩි කාලේ ඉඳලා බොහොම හිතවත්ව ඉන්දියා යාළුවෙක්. මගේ මල්ලි වගේ තමයි මම සලකගෙන ඉදී. මගේ මල්ලි කෙනෙක් ඉඳලා නැති වුණා. ඉතින් ඒ මල්ලි වගේ කියලා හිතාගෙන මම මෙයාව බොහොම ළඟින් ආශ්‍රය කරා. ඉතින් ස්වාමීන් වහන්සේ අපි ගේකට යම්කිසි පුද්ගලෙක් වද්ද ගන්නකොට ඒ පුද්ගලයා පිළිබඳ යම්කිසි පරීක්ෂණයක් කළා. මේ මොන වගේ කෙනෙක්ද අපි මේ ගෙට වද්ද ගන්නේ කියන එක පරීක්ෂණයක් කළා තමයි වද්ද ගන්නේ. එහෙම නුසුදුසු කෙනෙක් වද්ද ගන්නේ නැහැ. ඉතින් මේ දැනත්ත මට බොහොම හිතවත්ව වැඩ කටයුතු කරපු නිසා, මගේ මල්ලි කෙනෙක් විදිහට අවුරුදු ගණනාවක් තිස්සේ මාත් එක්ක ළඟින් වැඩ කටයුතු කරපු නිසා අන්න මේ දැනත්තට ඕන වෙලාවක මේ ගෙට එන්න, මම නැති වෙලාවට මුණත් දෙන්න මේ කාලය ගත කරන්න මම ඉඩ දීලා තිබුණා. නමුත් මොකද වුනේ, මේ දැනත්ත මට මිත්‍රද්‍රෝහී වෙලා අන්න ඒ පවුල් සංස්ථාව කැඩිලා බිඳිලා යන තරමට යම්කිසි මිත්‍රද්‍රෝහී බවක් සිද්ධ කළා කියලා. අර දරුවෝ 3 දෙනෙක් ඉන්න අම්මා කෙනෙක් එක්ක අන්න මෛතුන ධර්මයේ ඇසිල්ලා තියෙනවා. ඉතින් මේ දැනත්තල බොහොම දුකයි කනගාටුයි. මොකද්ද මෙන්න මේ මෙච්චර ළඟින් වැඩ කටයුතු කරපු කෙනෙක්, මෙච්චර ළඟින් එකතු වෙලා ඉඳපු කෙනෙක් අන්න කියනවා මොකද්ද, මට මිත්‍රද්‍රෝහී වුණා. මම මල්ලි කෙනෙක් විදිහට හිතාගෙන ඉඳපු කෙනෙක්, බොහොම විශ්වාසයෙන් කෙඩවත්ත ගන්න කෙනෙක් අන්න මට මිත්‍රද්‍රෝහී වුණා කියලා මේ දැනත්ත බොහොම කඳුළු සල්සල් ප්‍රකාශ කරනවා. ඉතින් බලන්න අන්න කොච්චරනම් මිත්‍රද්‍රෝහී බවක් එතන තියෙනවා. තමන් අර විශ්වාසයෙන් ඒ අවංකභාවයෙන් වැඩ කටයුතු කරයි කියලා ඒ යම්කිසි ගෙදරකට වදගත් තැනත් එක් මෙන්න මේ වගේ ශික්ෂාපදයක් කඩාගත්තොත්, ඒ වගේ දෙයකට අහු වුණොත් අන්න මෙන්න මේ මිත්‍රද්‍රෝහී භාවයේ ස්වභාවය අඳුරගන්න පුළුවන්. මේ මිත්‍රද්‍රෝහී වෙන එකත් පිළිබඳ ගොඩාක් සම්බන්ධයක් තියෙනවා මෙන්න මේ 3 වෙනි ශික්ෂාපදේ කියලා. ඒ යම් යම් අවස්ථාවල ඒ තමන් ඒ වගේ වැඩ කටයුතු කරනකොට තමන්ගේ ඒ හිතවත් පිරිසට, තමන්ගේ ඥාති හිත මිත්‍රාදීන්ට මිත්‍රද්‍රෝහී වෙනා වගේම ඒ විශ්වාසයේ තියෙන පුද්ගලයන්ට අන්න මිත්‍රද්‍රෝහීකවට පත් වෙනවා. ඉතින් ඔයා අනිත් පැත්තට ගෙවන්න ආපු දවසට ඉතින් ලේසි පාස්වේ ගෙවලා ඉවර කරන්න පුළුවන් කර්ම නෙමෙයි. අර මිත්‍රද්‍රෝහී වීමේ ආදීන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මිත්තානිසංස සූත්‍රයේ. අන්න ඒකේ පොඩ්ඩක් බලන්න ඒ තියෙන කරුණ. මේ දැනට යන්නේ යන තැන අන්න කරදර බාධක එනවා මිත්‍රද්‍රෝහී වීමේ ප්‍රතිඵලයක් විදිහට. සොර සත්තු උපද්‍රව වලට ලක් වෙනවා. ගෙදරින් එළියට ගියොත් කන්න බොන්න හම්බ වෙන්නේ නැහැ. මේ පිරිස් මේ තැනත්තා ඇසුරු කරගෙන කල් ගෙවන්නේ නැහැ ඔන්නමම කියලා බොහොම පියවර ගණනාවක් එදලා තියෙනවා. ඉතින් ওই විදිහට මේකේ බොහොම බරපතල කර්ම විපාක රැස් වෙනවා කියලා අපිට කරන්න පුළුවන්. මොකද මේ උපක්‍රමයේ හැටියට නැවත නැවත මේකට ඇබ්බැහියට ගියහම එකපාරක් කරනකොට දෙදුම් පාර කරනකොට අන්න නැවත නැවත නොයෙකුත් බොහොම සංකීර්ණ උපක්‍රම මේකට යොදා ගන්න වෙනවා. ඒ උපක්‍රමයේ තරමට, ඒ තියෙන ඝන බාලතාවයේ තරමට, ඒ තියෙන ප්‍රබලතාවයේ තරමට අන්න විපාකෙත් ප්‍රබල වෙනවා. විපාකෙත් ඝන බාල වෙනවා. ඒක ඔහොම කරුණක් තියෙනවා. ඔහොම තත්ත්වයක් තියෙනවා. ඉතින් දැන් අපි තව ටිකක් මේක ඉස්සරහට අරන් යන්න ගියොත්, මේක තව ටිකක් පැහැදිලි කරගන්න ගියොත්, දැන් මේ එකතු වෙලා ඉන්න පිරිස ගැන කතා කරොත්, මේ පිරිස යම්කිසි විදිහකට මේ සිහිය පිහිටුවාගත්ත පිරිසක්. තමන් පිළිබඳ අවධානයක් සිහියක් ඇති කරගත්ත පිරිසක්. ඒ වගේ දෙයක් නිතර නිතර ප්‍රගුණ කරන්න උත්සාහ දරන පිරිසක් තමයි මේ එකතු වෙලා ඉන්නේ. ඉතින් ඒ වගේ පිරිසකට අපි මේක තව ටිකක් ටිකක් ඉස්සරහට අරගෙන යන්න හැකියාවක් තියෙනවා. ඒ පිළිබඳ අපිට අවස්ථාවක් තියෙනවා. මොකද දැන් හිතන්න කෙනෙක් ඔන්න තමුන් පිළිබඳ සිහියක් පිටවා ගන්න උත්සාහ කරනවා. මුලින්ම මේ විදිහට වාඩි වෙලා කියමුකෝ, වාඩි වෙලා ඉන්නකොට තමුන් පිළිබඳ දැනුවත්භාවයක් ඇති කර ගන්න උත්සාහ කරනවා. ඉතින් මෙහෙම උත්සාහ කරාට මොකද මේ තැනකට කටු බඳුරු තමයි මුලින් පේන්නේ. මේක බොහොම අමාරුයි, අතපය වේදනා, මේ හිත බොහොම ඇවිස්සීලා අනම්මන කියලා ඔන්න ඔය දී බොහොම චෝදනා ස්වරූපයෙන් තමයි මේ වැඩේ පටන් ගැනීම. නමුත් ටික ටික මේක නැවත නැවත ගුරු කරනකොට, නැවත නැවත මේකේ දක්ෂ වෙනකොට මෙතනකට තේරෙනවා මොකද්ද, අන්න මගේ හුස්මක් ඉහළ පහළ යන ස්වභාවයක් මට දැනෙනවා. හුස්මක් ඉහළ පහළ යන ස්වභාවයක් දැනෙනවා. ඉතින් මෙතනත් මොකද කරන්නේ, මේ හුස්ම මුල ඉඳලා ගැටම මේ හුස්මේ ස්වභාවය කොයි හරියට වැදින්නේ, කොයි විදිහටද මේක දැනෙන්නේ කියලා මෙන්න මේ ගති ලක්ෂණ, මේ හුස්මේ ස්වභාවය ටිකෙන් ටික සිහියෙන් අධ්‍යයනය කරන්නේ. එහෙම අධ්‍යයනය කර කර ඉන්නකොට ඔන්න දැන් හුස්ම දිහා බලාගෙන ඉන්නකොට, එහෙම නැත්නම් මේ කය දිහා බලාගෙන ඉන්නකොට හොඳට සිහිය පිහිටෝලා තියෙනවා කියන එක තමයි මෙතනතරේ අදහස. හොඳට මට සිහියට මෙන්න මේ හුස්ම නතු වෙලා තියෙනවා කියලා තමයි අදහස. නමුත් මොකද වෙන්නේ, ඔබ සිහියට නතු වුණ පමණින්ම මේ හුස්ම තමුන්ට හොඳට ලං කරගෙන හොඳට සමීපව බලනවා කියන දෙයි සලකුණක් තමයි මොකද්ද, මේ හුස්ම ටිකෙන් ටික වෙනස් වෙන්න ගන්න. මේ හුස්ම ටිකෙන් ටික අර රළුව දෙවන හුස්ම වෙනස් වෙවි යනවා, දිග හුස්ම කෙටි වෙනවා, කෙටි හුස්ම සියුම් වෙනවා. ඔන්න ඒ විදිහට අර තමුන් ලං වෙලා බලපු අරමුණ ටිකෙන් ටික සියුම් වෙලා ටිකෙන් ටික වෙනස් වෙලා යනවා. අන්න මොකද්ද ඒකේ සලකුණ, අර හුස්ම හොඳට අල්ලගත්තා, හුස්ම දිහා හොඳට ලං වෙලා බැලුවා, ඒකේ විස්තර තොරතුරු බැලුවා කියන සලකුණක් තමයි මොකද්ද, අන්න හුස්ම ටිකෙන් ටික අර තියෙන හුස්ම නැති වෙලා යන දිහාවට, නොදැනෙන දිහාවට ටිකෙන් ටික පරිවර්තනය වෙමින් යනවා. ඉතින් මෙහෙම දෙයක් ඔන්න මේ භාවනාවට බැසගත්ත කෙනෙක් ටික කාලයක් කරනකොට, සිහිය පිහිටවන්න බැසගත්ත කෙනෙක් ටික කාලයක් කරනකොට මේ තැනකට දකින්න පුළුවන්. මොකද්ද මේ හොඳට තියුණ හුස්ම නැති වෙලා යන, හුස්ම අල්ලගත්ත දේ නැති වෙනකම් භාවනා කරන්න ඕනේ කියලා ඔන්න සමහර වෙලාවට කියනවා. මොකද්ද අන්න අර තමුන් හොඳයි කියලා අල්ලගත්ත අරමුණ ඔන්න ටිකෙන් ටික නැති වෙලා ගිහිලා යම් කිසි විපරිණාමයකට රත් වෙලා මේ නැති වෙලා ගියාම අන්න ඒක භාවනාවේ ඉදිරිය තමුන් තව පියවරක් ඉස්සරහට ගියා කියන්න පුළුවන් කියලා සඳහන් කරනවා. ඉතින් ඔහොම දෙයක් තියෙනවා. ඉතින් මේ තරක්ගේ අදහස මොකද්ද, මෙන්න මේ හුස්ම නැති වෙලා ගිහිල්ලා මට බොහොම අකරතැබ්බයක් වුණා කියන එක තමයි හිතෙන්නේ. මේ හුස්ම නැති වෙලා ගිහිල්ලා බොහොම මට හොඳට තියුණ දේ නැති වෙලා ගියා කියලා තමයි හිතෙන්නේ. නමුත් ඇත්තටම අර හුස්මේ සිහිය පිටවල පටන් ගත්ත දේ අන්න දැන් ටික ටික මේ පද්ධතිය පුරාම දැනුවත්භාවයකට ගලාගෙන යනවා. මොකද අර හුස්ම හොඳට තියුණ දේ සිහිය පිටවීමේම සලකුණක් විදිහට ටිකෙන් ටික දුරවන් වෙලා යනවා, නැති වෙලා යනවා. ඉතින් මේ නැති වෙලා ගියපු ස්ථානේදී මේ තරන්තර මොකද වෙන්නේ, ඔන්න අර විදිහට නොයෙකුත් හිතවිලි ගලාගෙන එනවා. අර රාග සිතුවිලි වෙන්න පුළුවන්, ඒ අතීතේ වුණ සිදුවීම් වෙන්න පුළුවන්, මේවා මෙතනතර ගලාගෙන එනවා. එහෙම නැත්නම් අර හුස්ම බල බල ඉන්න අතරෙත් ඔන්න හිතට රාගය නැగిලා එනවා. හිතට මේ අතීතේ වෙච්ච සිදුවීම්, තමුන්ගේ මෛතුන ධර්මයේ හැසිරුණු අවස්ථා වගේ දේවල් නැවත නැවත හිතට නැගීගෙන එනවා. ඔතන දෙයක් සිද්ධ වෙනවා. ඉතින් මොකද්ද දැන් මේ පිළිබඳ විශ්වාසයක් නැති කෙනෙක් මොකද කරන්නේ, මේක බොහොම වැරදි, මේකේ මට වැරදීමක් වුණේ, අයියෝ භාවනා කරනකොට මේ වගේ සිතුවිලි එනවද, මෙන්න මේ නිස්සාරණවණයට ආවට පස්සේ මේ වගේ සිතුවිලි එනවද කියලා දමලා ගහලා එක්කෝ නැකිල යන ස්වභාවයකට, එහෙම නැත්නම් අරකින් වහාම ක්‍රියාත්මක වෙන පරිදිවත් වෙලා නැවත කය දිහා බලන ස්වභාවයකට, හුස්ම බලන ස්වභාවයකට මේ දැනත්ත පරිවර්තනයක් ඇති කරගන්න. නමුත් මෙහෙම නැවත නැවත කළා විශ්වාසය දිනු වෙච්ච දවසක තේරෙනවා අන්න රාග සිතිවිල්ලක් හිතට නැගුණාට මොකද, අන්න මේ යම්කිසි අවස්ථාවක් උදා වුණා, යම්කිසි ඔපචුනිටි එකක් උදා වුණා. මොකක් සඳහාද, අන්න රාගෙ දිහා යම්කිසි සිහියෙන් බලාගෙන ඉන්න යම්කිසි අවස්ථාවක් උදා වුණා. ඒ පිළිබඳ දැනුවත් භාවයක් ඇති කරගන්න යම්කිසි අවස්ථාවක් උදා වුණා. අර හුස්මේ සිහිය පිටවගෙන ඉඳියට වැඩිය බොහොම ඕලාරික අරමුණක සිහිය පිටවන්නේ යම්කිසි අවස්ථාවක් උදා වුණා කියලා එන්න මේ විදිහේ ශක්තියක්, මේ විදිහේ විශ්වාසයක් ටිකෙන් ටික දියුණු වෙලා එන්න පුළුවන්. නැවත නැවත කිරීමෙන් මුලින් අර පැනලා දුවලා යන මනුස්සයා මොකද, නැවත නැවත මේක කිරීමෙන් තේරෙනවා අන්න මේ රාග සිතුවිල්ල දිහා වුණත් යම් කිසි වෙලාවක් බලාගෙන ඉන්න පුළුවන් හැකියාවක්, ඒ පිළිබඳ දැනුවත් භාවයක් ඇති කරගන්න පුළුවන් හැකියාවක්, දියුණු කරගන්න පුළුවන් කියලා අන්න ටිකෙන් ටික දැනෙන්න පුළුවන්. ටිකෙන් ටික එහෙම විශ්වාසයක් දියුණු වෙන්න පුළුවන්. ඉතින් එහෙම විශ්වාසයක් දියුණු වෙච්ච කෙනෙක් මොකද කරන්නේ? අන්න රාගය එනකොට බය වෙලා කැඩලා දුවනවා වෙනුවට මේ රාගය විදිහට දැකගන්න යම් කිසි උත්සාහයක් දරනවා. ඉතින් මේ අරමුණේ තියෙන ප්‍රබලතාවය, මේකේ තියෙන දක්ෂතාවය කොච්චරද කියනවනම්, අර රාගය විදිහට දැක ගන්නවා වෙනුවට අපිට මේකට අහු වෙලා යන්න, ඒකට නතු වෙන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් නතු වුණ අවස්ථාවේදී නැවතත් අන්න අර තමුන්ට විශ්වාසදායි අරමුණකට තමුන්ගේ සිහිය අරගෙන යනවා. නැවතත් අර කයට හරි හුස්මට හරි යොමු වෙනවා. නමුත් එහෙම ටිකෙන් ටික නැවත උත්සාහවත් වෙනකොට, නැවත මේ කටයුතු කරනකොට මේ තැනත්තට විශ්වාසය දියුණු වෙලා අර නතු වීම ටිකෙන් ටික අඩු වෙවි. එන්න මේ රාගයට උනත් සිහියෙන් මුහුණ දෙන්න පුළුවන් හැකියාව දියුණු වෙලා එහෙම මුහුණ දෙන කෙනෙක්ට තේරෙනවා මේ කාපු ඒව ඔක්කොම අපව වමාරන්න සිද්ධ වෙනවා. අතීතේ බොහෝම වැදගත් විදිහට, බොහෝම හොඳ විදිහට මේ දාගත්ත බඩට දාගත්ත ආහාර ඔක්කොම අන්න ලය වීරයකයක් වුණා වගේ තමුන්ට වමනයක් විදිහට නැවත එළියට එන්න පටන් ගන්නවා. ඉතින් කනවා වගේ නෙමෙයි වමනය කරනවා. අනේක ලේසිනේ. නමුත් වමනය කරන එක ඒ වගේ පහසු දෙයක් නෙමෙයි. කනකොට වගේ පහසුවෙන් වමනය කරන්න හැකියාවක් නැහැ. ඉතින් මේක බොහෝම පීඩාවක් දීගෙන තමයි මේ තැනකට ගැළපිලා එන්නේ. බොහෝම පීඩාවකින් තමයි මේ තැනකට ඉදිරිපත් වෙලා එන්නේ. නමුත් නැවත මේක ප්‍රතිපදාවේ දෙනකොට, නැවත උත්සාහවත් වෙනකොට අන්න අර ටිකෙන් ටික අර වමනය පිළිබඳ තියෙන ඒ පීඩාව, දුෂ්කරතාවය අඩු වෙන්න පුළුවන්. ඒකත් බොහෝ කාලයක් නැවත කරනවා. බොහෝ කාලයක් නැවත මේකට මුහුණ දෙනකොට අන්න අර අතීතයේ වෙච්ච සිදුවීම් වල තියෙන තමුන්ගේ ඇලීම, ඒ ඔස්සේ නැවත ඇදිලා යන ස්වභාවය ටිකෙන් ටික අඩු වෙන්න පුළුවන්. ඉතින් එහෙම දෙයක් දකින්න පුළුවන් වෙන්නේ අර බය වෙලා දුවන කෙනාට නෙමෙයි, ඒ වෙනුවට ටිකෙන් ටික මේකට මුහුණ දෙන්න උත්සාහ කරන කෙනෙක්. සමහර විට දැනෙන්න පුළුවන් පෑයක් වාඩි වෙලා ඉඳියා මුළු පෑය පුරාම අන්න රාගෙම තමයි තියුනේ. මුළු පෑය පුරාම මේ රාග රක්තව තමයි මේ ශරීරෙ තියුනේ. එහෙම නැත්නම් රාගෙන් තෙත් වෙලා තමයි මේ තැනත්තා පෑය ඉවර වෙනකොට නැකිච්චේ කියලා සමහර විට හිතෙන්න පුළුවන්. මට වැරදුනා, අකට තැප්පයක් වුණා කියලා සමහර විට හිතෙන්න පුළුවන්. නමුත් ටිකෙන් ටික උත්සාහවත් වෙනකොට ටිකෙන් ටික ඒ පිළිබඳ වීරයක් ගන්නකොට තේරෙනවා අනේ ඉස්සර තරම් මන බඳින ගතිය මේ දේ නැති වෙලා යනවා. ඉස්සර අතීත සිදුවීම් ඉදිරිපත් වෙනකොට බොහෝම දරුණුවට මේකට හිත ඇදබැඳ ගන්නට, මොකද ටිකෙන් ටික පුරුදු වෙනකොට, ටිකෙන් ටික උත්සාහවත් වෙනකොට අන්න අතීත සිදුවීම් ඔස්සේ, ඒ රාග සිදුවී ඔස්සේ වෙච්ච දේවල් ඔස්සේ තමුන්ගේ මේ හිත ගලාගෙන යන ස්වරූපෙ ටිකෙන් ටික අඩු වෙනවා. ගලාගෙන ගියත් වැඩි වේලාවක් නොතිබෙන ස්වභාවයක් දකින්න පුළුවන්. වැඩි වේලාවක් ඒ ඔස්සේ නොරඳන ස්වභාවයක් දකින්න පුළුවන්. සමහර විට ඔන්න කෙනෙක්ට පරියන්ක වාඩි වෙලා ඉන්නකොට යම් කිසි අවස්ථාවක බොහොම කම්මැලි ස්වරූපයක් නැගලා එනවා. බොහොම එපා කරපු ස්වරූපයක් නැගලා එනවා. ඔන්න පරීක්ෂණයක් විදිහට මොකද කරන්නේ? ඔන්න රාග සිතුවිල්ලක් අරගෙන පොඩ්ඩක් මේකට දාලා බලනවා. හොඳ ආපු බීපු එකක් මතක් කරලා ඔන්න දාලා බලනවා. දාපු ගමන් මොකද වෙන්නේ? අන්න අරක භූමි තෙල් වලට කිල්පුරක් ගැහුවා වගේ බොහොම ගාලා පත්තු වෙලා ගිහිල්ලා බොහොම ධර්මුවට අර දෙවුන උදාසීන ගතිය නැති වෙලා ගිහිල්ලා බොහොම ධර්ම විදියට නරාගෙන ගලේ බොහොම තදින් මේ හිත ඇවිස්සලා එන. අන්න එහෙම නොයෙකුත් පරීක්ෂණ කරන්න පුළුවන්. මොකද අර ටිකෙන් ටික විශ්වාසය දියුණු කරගත්ත කෙනෙක්, ටිකෙන් ටික මේක කරලා විශ්වාසය දියුණු කරගත්ත කෙනෙක් අන්න නොයෙකුත් විදිහේ පරීක්ෂණ කරන්න පුළුවන්. ඕන වුණත් රාගය අපිට ඕන විදියට හිතේ තියාගෙන ඉන්න බෑ. ඒකත් ඇති වෙලා නැති වෙන ස්වරූපයක් වෙනවා කියන එක මේ දැනතට ටිකෙන් ටික දකින්න පුළුවන්. අර ආනාපානිය අල්ලගෙන ආනාපානිය නැති වෙනකම් භාවනා කරා වගේ අන්න රාගය අල්ලගෙන රාගෙත් නැති වෙනකම් භාවනා කරන්න අවශ්‍ය වෙනවා කියන එක මේ තැනත්තට දකින්න පුළුවන්. ඒ විදිහේ විශ්වාසයක් ටිකෙන් ටික දියුණු වෙන්න පුළුවන්. ඉතින් එහෙම කතාවක් කියලා මම කැමතියි අද දේශනාව අවසන් කරන්න. මොකද ඒ යම්කිසි තේර ගාථා, ඒ ස්වාමීන් වහන්සේ පිළිබඳ කෙනෙක් පිළිබඳ යම්කිසි අදහසක් තමයි එතන දැක්වෙන්නේ. ඒ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා මොකද්ද? මම මෙහෙම පිණ්ඩපාත යන්න මේ මගට බැස්සා. මේ පිණ්ඩපාත යන්න මගට බැස්සා. එතකොට මට දකින්න ලැබුණා මේ මහා මග මැද නටන ස්ත්‍රියක්. මේ මහා මග මැද බොහොම අලංකාරව මේ නර්තනයක යෙදෙන නාට්‍යාංගනාවක් මට දකින්න ලැබුණා. බොහොම අලංකාර විදිහට ලස්සනට සැරසුම් මල් සඳුන් වලින් සැරසිච්ච, බොහොම ශරීරේ බොහොම හොඳට ඒ සරසගත්ත මෙන්න මේ නාට්‍ය අංගනාවක් මට දකින්න ලැබුණා. මේ විදිය මහා මැද, මහා මග මැද, මේ විදිය තූරේ මැද්දේ රඟන ඒ කාමයේ දනවන ස්ත්‍රියක් මට දකින්න ලැබුණා. මම මේ පින්නපාතේ මෙහෙම යන අතරේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ කියනවා මට එකපාරටම කල්පනා වුණා. මට එකපාරටම සිහිය පිටව ගන්න පුළුවන් වුණා. මොකද්ද? මෙන්න මේ අලංකාර විදිහට මේ සරසලා තියෙන්නේ මේ මහා මග මැද හරියට මේ ඉදිරිපත් කළා තියෙන්නේ හරියට මේ මාර්යාගේ තොණ්ඩුවක් වගේ. මාර්යාගේ තොණ්ඩුවක් වගේ දෙයක් මෙන්න මේ විදිහට මේ මහා මග මැද ඉදිරිපත් කළා තියෙනවා. මහා මග මැද අතෝලා තියෙනවා කියලා මට එකපාරට තමුන් කෙරෙහි අවධානයක් සිහියක් පිහිටුණා කියලා මේ ස්වාමීන් වහන්සේ කියනවා. මේ විදිහට මේකේ ආදීනව ස්වභාවය මට දැනගන්න ලැබුණා කියලා මේ ස්වාමීන් වහන්සේ කියනවා. ඒ වගේම මේ පිළිබඳ කලකිරීමක් මගේ සිතේ ඇති වුණා කියලා මෙන්න මේ ස්වාමීන් වහන්සේ කියනවා. එහෙම කියලා කියනවා මෙන්න මේ විදිහට දැක්කාම මේ විදිහට සිහිය පිහිටව ගත්තාම මොකද වුනේ? අන්න මගේ හිත මෙන්න මේ ආමුක දේවල් වලින් මේ කෙලෙස් වලින් මිදලා ගියා. මේ ධර්මයේ යහපත් ස්වභාවය බලන්න. මේ ධර්මයේ තියෙන අගනා ස්වරූපය බලන්න. මොකද්ද මෙන්න මේ වගේ දෙයක් දැකලා වුණත් ඒකට නතු නොවි මට ඒකෙන් බේරිලා මෙන්න මේ හිත මුදව ගන්න හැකියාවක් ලැබුණා. මෙන්න මේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනේ මේ වගේ දෙයක් මට පදනම් වෙලා කරලා ඉවර කරන්න මට හැකියාවක් ලැබුණා. මේ බුදුන්ගේ ශාසනේ මම කරලා ඉවර වෙලා වුණා කියලා කියන්න මේ අභිහිත ප්‍රකාශයක් කරන්න මට හැකියාවක් මේ වගේ දෙයක් උපකාර වුණා කියලා මෙන්න මේ ස්වාමීන් වහන්සේ පස්සේ කාලෙක කියනවා. තමුන්ගේ තේර ගාථාව හරියට නිකන් අර මල පොත ලියනවා වගේ කියනවා. මම මෙහෙම වුණා මෙහෙම වුණා කියලා විස්තර දෙනවා. ඉතින් අන්න ඒ වගේ කියනවා. මොකද්ද මට මේ විදිහේ දෙයක් දැක ගන්න ලැබුණා. මේ විදිහේ දෙයක් උපකාර කරගෙන මම මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය කරලා නිම කරා කියලා දැනගන්න ලැබුණා. ඉතින් බලන්න මේ ප්‍රතික්‍රියාවට කොච්චරනම් ශක්තිය තමුන් තුළ දියුණු වෙලා තියෙන්න ඕනේ. ඒ විදිහේ ඒකට නතු නොවි ඒකෙන් පැනලා දවන්නේ නැතුව මේකට මුහුණ දෙන්න සිය පිටෝගෙන ඒ පිළිබඳ අවධානයක් ඇති කරගන්න කොච්චරනම් ශක්තියක් ඒ ඇතුළත දියුණු වෙලා තියෙන්නේ නැද්ද කියලා මේ පින්නතුණි කියලා බලන්න. එහෙම ශක්තියක් දියුණු වෙන්නේ මොකද්ද? අන්න අර අපි කලින් සඳහන් කරා වගේ නැවත 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 මේ විශ්වාසය දියුණු කරගන්න. නැවත නැවත වැරදුනාට කමක් නැහැ. නැවත නැවත ඒ පිළිබඳ අටයුතු කරන්න ඕන. නැවත නැවත ශික්ෂාපද කැඩුනාට කමක් නැහැ. නැවත නැවත මේ ධර්ම මාර්ගයට යොමු වෙන්න ඕන. අන්න එහෙම යොමු වෙන කෙනෙක්ට තේරෙනවා මොකද්ද මේ විදිහට මුහුණ දෙන්න හැකියාවක් ශක්තියක් තමන් තුළින් දියුම් වෙලා එනවා. අර මුලින් හුස්ම බලලා පටන් ගන්න සිහිය ටිකෙන් ටික මේ රාගය බලන්න පුළුවන් තත්ත්වයට දියුම් වෙලා එනවා. ඒකට අහු වුණත් නතු වුණත් නැවත නැවත සිහිය පිහිටව ගන්න හැකියාවක් තමන් තුළ දියුම් වෙලා එනවා. ඉතින් ඒ විදිහේ දියුණුවක් සඳහා ඒ විදිහ හැකියාවක් දියුණු කර ගැනීම සඳහා මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා
ඊළඟට මමත් අලුතෙන් කටහඬක් දාගෙන ඉන්නවා. ඉතින් අපි දෙන්න පුළුවන් විදිහට අද තමයි බලාපොරොත්තු
වෙන්නේ. අපිට ප්‍රශ්න ටිකක් ලිඛිතව ලැබිලා තියෙනවා.
හොඳයි අපි එහෙනම් ඉස්සරහට යමු.
හොඳයි සාමිනා. පළවෙනි ප්‍රශ්නේ. ගරු ස්වාමීන් වහන්සේ පරයන්කය කාලය පැයකයි. විනාඩි කිහිපයකින් හුස්ම රැල්ල සියුම්ව ගියේය. එහිම සිත පැවතුනි. විවිධ සිතිවිලි කැබලි පැමිණ නැතිව ගියේය. තම මතුපිට හිතාසියුම් වැලි මාලාවන් ඇතිව නැතිව ගියේය. පසුව දැනුම් රැඳුනේ ඉස්කබල ආශ්‍රිතවය. අය නොදැනී ගොස්ය. ඉස්මුදුන පුකුරු ගසමින් විපිරීමකට ඉතාම ආසන්නව පැවතිනි. ඉවසීමෙන් හා සතුටින් එහි රැඳිනි. ක්ෂණිකව කාම සිතිවිල්ලක් වම්පසින් පැමිණ එම ආසන්න වූ පිළිමත් සමග තිබිනි. සිතුවිල්ල දර්ශන ස්වභාවයක් ගැනින. මෙයට හසු නොවෙමි යන්න හා අකමැත්ත හිතට පැමිණිමත් සමග සිතුවිල්ල හා හිසෙහි වූ දැනීම් පහව ගියේ. කාම සිතුවිල්ලට හසු නොවීමේ ශක්තිය සතුටට කරුණකි. වහන්සේගේ අදහස් හා උපදෙස් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි.
දැන් මේ අද බණ අහලා ලියපු එකක්ද මන්ද මේක?
ඒ වගේ.
ඒක නේද? හොඳයි. එතකොට දැන් ওই විදියට තමයි ඔක වැඩේ තේරෙන්නේ. දැන් ඔන්න බලන්න දැන් අර හුස්මල්ලගෙන ඉන්දියා. හුස්මල්ලගෙන ඉන්දියා ඊට පස්සේ ඒක ටිකෙන් ටික නැති වෙලා ගියාම ඔන්න ওই විදියට නොයිකුත් දේවල් ඉදිරිපත් වෙනවා. සමහර විටක අර කිසිම සම්බන්ධයක් හදන්න බැරි නිකන් සිතවිලි ජාලාවක් ඉදිරිපත් වෙනවා. අර කලින් කරපු කියපු දේවල් වල යම් කිසි පොඩි පොඩි ටීවර් ටිකත් අරගෙන ඒ වගේම කොහොමවත් හොයාගන්න බැරි දේවල් ටිකත් අරගෙන ඔන්න නොයෙකුත් රූප චිත්‍ර මැවිලා එනවා. ඔහොම දේවල් අදකින්න පුළුවන්. ඉතින් ඒ අතරේ ඔන්න ඒ පිටිපස්සෙම ඒ කෝච්චියම නැගලා සමහර විට ඔන්න රාග සිතුවිලි, කාමය, ඒ මෛතුනේ සම්බන්ධ තමුන්ගේ අතීත අත්දැකීම් ඔන්න නැගිලා එනවා. ඒ පිළිබඳ හොඳයි, සැපයි කියන අල්ලගත්ත දේවල් අන්න ටිකෙන් ටික අර කාපු වමනේ, කාපු එකේ වමනේ ඔන්න ওই වමනේ තමයි වෙන්නේ. ওই වමනේ ඉදිරිපත් වෙනවා. ඉතින් කනවා වගේ නෙමෙයි වමනේ කරන එක. අපි කලින් කිව්වා වගේ කන එක ලේසි, වමනේ කරන එක ඒ තරම් ලේසි නෑ. ඉතින් වමනේ අමාරුවෙන් නමුත් අන්න ටිකෙන් ටික ටිකෙන් ටික මේකට මූණ දෙන්න පුළුවන් හැකියාවක් දිනු වෙලා එනවා. ඉතින් ওই විදිහට මූණ දෙන කෙනෙක්ට ඒ පිළිබඳ ශක්තියක් දිනු වෙලා එනවා. ඒ ශක්තිය තමයි ඔය වර්තාවෙන් පෙන්වු කරන්නේ. ඒක සඳහන් කළක් තියෙනවනේ ලියපු කෙනාම කියනවා මට මේක අහුනොවි. මේක දිහා බලාගෙන ඉන්න පුළුවන් හැකියාව තියෙනවා. අර හිත අරකට නතු වෙන්නේ නැතුව ඒක ඔස්සේ බැඳිලා යන්නේ නැතුව නතු වෙලා යන්නේ නැතුව මේක දිහා බලාගෙන ඉන්න පුළුවන් හැකියාවක් ලැබුණා. නතු වෙලා ගියත් අන්න ටික වෙලාවකින් සිහිය පිටව ගන්න පුළුවන්. නැවත නැවත මේක දිහා යම් කිසි උපේක්ෂා ස්වරූපයකින් බලන්න පුළුවන්. හැකියාවක් දිනු වෙලා එනවා කියන එක මෙන්න මේ විදිහේ ප්‍රතිපදාවක් වඩන කෙනෙක්ට පුරණ කෙනෙක්ට දකින්න පුළුවන්. ඉතින් ඕක දකින්න බෑ අර බය වෙලා දුවලා. බය වෙලා නැවතත් අරගෙන ගිහිල්ලා ඔය හරි හුස්මට දාලා, කයට දාලා මේක දකින්න බෑ. නමුත් ඉතින් ඒ විශ්වාසය දිනු වෙනකන් අපි ඒ විදිහට කරන්නත් කෙනෙක්ට සිද්ධ වෙනවා. විශ්වාසය දිනු වෙච්ච කෙනෙක් අන්න මේ වගේ අභීත ප්‍රකාශයක් කරනවා. මොකද්ද? මට මෙහෙම දෙයක් ඉදිරිපත් වුණා. මම ඒක දිහා සිහියෙන් බලාගෙන ඉන්න උත්සාහ කරා. ඒ සිහියෙන් බලාගෙන ඉන්නකොට මේක ටිකෙන් ටික වෙනස් ස්වරූපයකට ලක් වෙලා ඔන්න නැති වෙලා ගියා කියලා මේ තැනත්තට දකින්න පුළුවන්. ඒ විදිහේ වැඩකට තමයි ඔය අවස්ථාවේ ඉදලා තියෙන්නේ. ඒ එහෙම වැඩ කටයුතු නැවත නැවත ශක්තිය දියුණු කරගෙන ශක්තියෙන් කරගෙන යන්න කියලා අපි සඳහන් කරමු.
ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නය. ගරු ස්වාමීන් වහන්ස, මාගේ කමඨහන් වාර්තාව මෙසේය. සක්මන් භාවනාව. දිනපතා උදෑසන විනාඩි 45ක් පමණ නිවසේ සක්මන් කරමි. අකුලේ යටිපතුල පොළවේ ගැටෙන දැනීමත් සමග සතිමත්ව සක්මන් කරමි. පෙර දැඩිව දැනුණු කම්පන චංචල දැන් සියුම් වී ඇත. යම් බාහිර අරමුණක් එන විට ඒ අරමුණද පාදයේ අවධානයේ ද යන දෙකම තිබෙන බව දැනේ. ඒ නිසා බාහිර අරමුණු ආවාට කනස්සල්ලක් නැත. සමහර වේලාවට සිතුවිල්ලකට ගොස් සිටින බව තේරුම් යයි. එහි සුළු වේලාවක් සිටිය බවද තේරුම් යයි. එවිට ක්ෂණිකවම පාදයට අවධානය යෙයි. හිතටද වද දෙන සිතුවිල්ලක් ආවිට සක්මනේ වේගය වැඩි වෙන බවක් දැනේ. ඒ ගැන දැනුවත් වූ විට ඉබේම වේගය අඩු වී සාමාන්‍ය වේගයට පැමිණෙන බවක් දැනේ. පොළවේ ස්පර්ශය නොවන ඉහළට එසවී තිබෙන පාදය ගැන අවධානයක් සක්මන් කරන විට ශරීරයේ සැහැල්ලු වී ගමන් සැහැල්ලු වී සක්මන වඩා සුවදායක වේ. පරයංක භාවනාව. සක්මනට පසු දිනපතා පරයංකේ විනාඩි 20ක් ගත කරමි. මූල කමඨහන ආනාපාන සතියයි. ඉක්මනින් හුස්ම තුනී වී යයි. අයේ සියුම් වූ හිරිවැටීමක් වැනි දැනීමක් වරින් වර ඇති වී නැති වී යයි. නිදිමතද ඇති වී නැති වී යනු දකිමි. සිතුවිල්ලකට ගියද ඉතා ඉක්මනින් කයේ දැනීමට එයි. මුලදී එන සිතුවිලි පැහැදිලි වුවත් පසුව එන සිතුවිලි එතරම් පැහැදිලි නැත. මොන මොනවාදෝ ඇවිල්ලා යන බවක් දැනේ. සිතුවිලි එකකට එකක් සම්බන්ධද නැත. මේ දැනීම මත පරයන්කය ගත කරමි. ඒකාකාරී කම්මැලි තරම් පැහැදිලි නැති නින්දත් නොනින්දත් අතර දැනීමක ඔහෙ බලාගෙන සිටිමි. ඉන්ද ගොස් නැති බව දනිමි. අද පරයන්කයේදී වෙනස්ම දෙයක් අත්විඳිමි. විනාඩි 20කට පසු ඇලාම් එක ඕෆ් කර එලෙසම තවදුරටත් භාවනාවේ යෙදුණෙමි. හුස්ම තුනී වී තිබුණි. කයේ සියුම් දැනීම් දැනෙමින් සිටියෙමි. එක වේලාවකට පසු වරම මුළු ශරීරය පුරාම එම විදිහේ ගල් ගැසීමක් වැනි දැනීමක් සමග හිරිවැටීමක් වැනි දැනීමක් ඇති විය. ඒ වෙනදාට දැනෙන සියුම් හිරිවැටීමට වඩා ප්‍රබල කය පිනායාමක් වුණි. පින් පෙර කයේ මෙවැනි පිනායාමක් අත්දැක නොතිබිනි. කයේ ඒ පිනායාම එලෙසම ටික වේලාවක් පැවතුණි. තදබල සතුටක් දැනුණි. මීට පෙර සිතුවිලි නැති කයද නොදැනෙන ස්තනකට ගිය විට එහි අවදියෙන් සිටි බව හොඳට මතක තිබුණි. නමුත් අද කොහේ සිටියාදැයි මතක් කර ගැනීමට නොහැකි විය. කයේ පිනායාම නවතිනවත් සමගම දීර්ඝ හුස්මක් ගැනුණි. ඒත් සමගම නැවත ආනාපානයට ගියෙමි. සිත චංචල විය. දීර්ඝ ගමනක් ගොස් ආපහු හැඟීමක් දැනුණි. තවදුරටත් පරයන්කේ සිටීම නිෂ්ඵලයි සිතුනිමි. පරයන්කේ අවසන් කළෙමි. තවත් විනාඩි 20ක් කාලයක් මෙලෙස ගත වී ඇති බව දැකගත හැකි විය. හරි වැරදි පෙන්වා දී භාවනාව දියුණු කර ගැනීමට උපදෙස් පතමි. එළුවන් සරණයි.
මාත්‍ය මේ ධම්මසාගර ස්වාමීන් වහන්සේ ඉන්නවා මෙතන. මම ධම්මසාගර ස්වාමීන් වහන්සේට ආරාධනා කරන්න මේකට පිළිතුරක් ලබා
දෙන්න. හොඳයි ස්වාමීන් වහන්සේ.
එළුවන් සරණයි. මිතර වාර්තාවේ හැටියට ආධුනික යෝගාවචරයෙක් යම් කිසි මට්ටමකට භාවනා කරගෙන යනවා. ඉතින් අර වගේ විනාඩි 20කට එලාම් තියලා කරද්දී මුලින් මේ විදිහට තමයි කරන්නේ. නමුත් එන්ඩෙන්ඩ් අපි එලාම් එක එකෝ වෙලා වැඩි කරන්න ඕනේ නැත්නම් එලාම් නැතුව පොඩ්ඩක් අපි අර වෙනදා කරනවට වඩා ඔයගේ ටිකක් වැඩි වෙලාවක් කරන්න ගත්තාම අපිට දැනෙනවා වෙනදට වඩා ප්‍රීතියක් සුඛයක් මේක හරහා අපිට ළඟා කරගන්න පුළුවන්. පැහැදිලි කරා වගේ අපිට ඔය උච්චර සම්බාධකයේදී අපිට පුළුවන් කලබලදීදී අපේ හිත කෙලෙස් වලට අදීදී අපේ මූල කර්මස්ථානයක නැත්තම් කයේ හරි ඒ වගේ මූල කර්මස්ථානයක හිත තියාගත්තාම ආනාපානෙ පිම්බීම හැකිලිම ඒ වගේ මූල කර්මස්ථානයක කායානුපසනාවක හිත තියාගත්තට පස්සේ මේකේ නැවත නැවත මේ කයට නැත්නම් ආනාපානෙට හිත දැමීම විතක්කේ වශයෙන් සඳහන් කරනවා. නැවත නැවත මේ ආනාපානෙට හිත ගැනීම පිම්බීම හැකිලීමට හිත ගැනීම ඊට පස්සේ මේ ආනාපානෙ හෝ පිම්බීම හැකිලීම හෝ කයේ තියෙන මේ ස්වභාවය අනිත්‍ය ස්වභාවය ඒ විදිහට අවබෝධ කර ගැනීම තේරුම් ගැනීම විචාරයේ වශයෙන් තියෙනවා දැනගන්නවා. ඊට පස්සේ මේක සවිතක්කං සවිචාරං කියලා කියනවා. මේක දැනගෙන අපි නැවත නැවත මෙහෙයීමකින් කරගෙන යනවා. ඊට පස්සේ ටිකක් වෙලා ගියාට පස්සේ විචාරය නැත්තම් මේකේ අපි ඉඳගෙන ඉන්නවා කියන දැනීම ස්වභාවිකවම පිහිටන ගතියක් තියෙනවා. ඒකට කියනවා අවිචාරං කියලා. ඊට පස්සේ මේක තව දුරටත් විතක්කේ කරගෙන යද්දී අපි නැවත නැවත ආනාපානෙ මෙනෙහි කරගෙන යද්දී ස්වභාවිකවම ආනාපානෙ හිත පිහිටන ගතියක් තියෙනවා. එතකොට විතක්ක නැවත කරන්න අවශ්‍ය නැහැ. ස්වභාවිකවම මූල කර්මස්ථානයේ හිත පිහිටන ගතියක් තියෙනවා. ඒකට කියනවා අවිතක්කං කියලා. ඒකයි කියන්නේ අවිතක්කං අවිචාරං විවේකජම් පීතිසුඛං කියලා මේ එනවා සුඛයක්. මේක විපස්සනා කරද්දිත් අපිට විපස්සනා සම්මාදී වශයෙන් දීර්ඝ කාලයක් අපිට නොලැබෙන්න පුළුවන්. නමුත් යම්කිසි සුළු මොහොතක් හෝ නැත්නම් විනාඩි ගාණක් විනාඩි 20ක් 30ක් හරි අපිට ඒක දැනෙනවා. ඊට පස්සේ යෝගාවචරය විපස්සනා කරනවා කියන්නේ ඔන්න ඔය එයා ඒ මේ කිව්ව යෝගාවචරය භාවනාවෙන් නැත්නම් පරියන්කෙන් නවත්තපු තැන තමයි විපස්සනාව නැත්නම් ඉදිරියට යන්න තියෙන තැන එතන තමයි. එතකොට අපි ඒ සුඛය හිමීට ඒකත් අනිත්‍ය වශයෙන් ඒකත් ගෙවිගෙන යද්දී නැවත අරමුණු ටික පරණ අරමුණු ටික ආයි මතුවෙනවා. එතකොට අපේ හිතේ ස්වභාවය තමයි අර විවේකජ ප්‍රීති සුඛ ස්වභාවයට අපේ හිතේ ඇත්තටම මනාපයක් හටගන්න. ඉතින් මේ මනාපෙ හින්දම අපි නැවතත් දුකටපත් වෙනවා. මොකද අර ඒක බලාපොරොත්තු ඇති වෙනවා, ඒක පිළිබඳ තණ්හාවක් ඇති වෙනවා, ඒක පිළිබඳ මනාපයක් කැමැත්තක් තණ්හාවක් හටගන්න හින්දා නැවතත් අරමුණු මතු වෙද්දී අපිට එනවා සියුම් නුරුස්සනා ස්වභාවයක් තරහක් ඒ පිළිබඳ ගැටීමක්. ඉතින් ඒකත් එක්ක අපිට ඊට පස්සේ එන පරියන්කේ දිගටම ඊට පස්සේ එන කාලයේ ටිකක් අපි නලිය නලිය කයට හිත තියෙනවා තමයි. නමුත් පොඩ්ඩක් නලිය නලිය ටිකක් දේශ සහගතව ඉන්න ගතියක් තියෙනවා. නමුත් මේකෙත් එහෙමම තවත් ඉන්න පුළුවන් නම් ඒ දේශ ස්වභාවයත් දැකගෙන අර රාගයේ වගේම කාමයේ වගේම මේ ව්‍යාපාදේ නැත්තම් දේශය තරහව නුරුස්සනා ස්වභාවයත් අපිට දක ගන්න පුළුවන් නම් ඒක තවදුරටත් කෙලෙසයක් වෙන්නේ නැතුව නැවතත් ඒමම සංසිඳනවා. මේ වගේ චක්‍ර කිහිපයක් පරියන්ක යන්න අපි ඒක තමයි දියුණුව වශයෙන් දකින්නේ. ඉතින් ඒකින්ද මේ යෝගාවචරය අය කියන විදිහට කරලා තියෙනවා, දිගට උත්සාහයක් දරලා තියෙනවා. සුද්ධ වෙන්න තියෙන්නේ නැවතත් ওই නවත්තපු තැන ඉඳන් අපි තවදුරටත් ඒ එතෙන්ටම අනිත් දවසෙත් භාවනා කරලා සතිය පිහිටලා ඊට පස්සේ තව ටිකක් උත්සාහ කරනවා. එතනින් එහාට තව ටිකක් උත්සාහ කරනවා. මේ වගේ දිගට දිගට කරන්න කරන්න අර සුඛය ආවත් හිත විසිරුණත් හිත තැම්පත් උනත් ඒ දෙකට සමහිත එනකම් නැත්නම් ඒ දෙක කෝකත් උපේක්ෂා මට්ටමකට එනකම් දිගට අපිට භාවනා කරන්න තියෙන්නේ මේක නැවත නැවත සතත අභ්‍යාසය නැත්නම් භාවිතෝ බහුලීකතෝ වගේ නැවත නැවත කරලා මේකෙන් සැනසීමක් ගන්න. නැත්නම් මේ වගේ පුරුදුනාට පස්සේ සම්බාධි යෝගාස අධිගමෝ කියලා අර මේ දවස්වල යන ලොකු සංසික සූත්‍රය අනුව අපිට සාමාන්‍ය ජීවිතයේදී අපි මෙතන මේ පැල තවානි වවපු ගොයම් පැලේ කුඹරට ගිහිල්ලා හිටියුවාට පස්සේ ඒකේ තියෙන වෙනම වාතාවරණයක් වැස්ස අවුව කොහොම ලැබෙනවා ඒත් එක්ක අපි හැදෙන්න ඕනේ. ඒ වගේ අපේ සාමාන්‍ය ජීවිතයේ දිනදා ජීවිතයේදී රාගයක් ද්වේෂයක් මතුවෙද්දී ඒක අල්ලලා කයට දාලා ඒක දිහා තමන්ගේ නෙමේ වගේ බලාගෙන ඒකේ තියෙන බාධාව ඒකේ තියෙන සම්භාදය නැති කරගන්න අපිට අවකාශයක් ගන්න පුළුවන්කම හැදෙන එක තමයි යෝගාවචරයාගේ දියුණුව කියන්නේ. ඒක ගන්න මුලින්ම පරියන්කේ තියෙන රාගසිතවිල්ල අතාරින්න පුළුවන් කියන්නේ ඊට පස්සේ මේක දියුණුව වෙනවා කියන්නේ සාමාන්‍ය ජීවිතයේදීත් එන දේශේ රාගයේ උළු පුළුවන් විදිහට අපිට කයට හිත දාලා නැත්නම් මේක ඒ සිතුවිල්ල රාගයේ වශයෙන් දැනගෙන දේශයේ වශයෙන් දැනගෙන ඒක දිහා බලාගෙන ඒක නැති වෙනකන් අපිට ඒකෙනුත් අර ආනාපානෙ නැති වෙනවා වගේම ඒකත් මූල කර්මස්ථානය කරගෙන රාගයේ සහ ද්වේෂයත් මූල කර්මස්ථානය කරගෙන ඒක දිගේ භාවනා කරගෙන ඒක නැති වෙන තැනට යනකම්ම අපිටත් භාවනා කරන්න පුළුවන්. අන්න ඒක තමයි මේ දියුණුව වශයෙන් එන්න වෙන්නේ. ඒකින්ද ඒක සතුටු වෙන්න ඕන වෙනදට වඩා මම අද ඉදිරියෙන් ඉන්නවා කියන ලදදීන් සතුටු වෙලා ඉදිරියට යන්න කියන එක තමයි කියන්නේ.
ස්වාමීන් වහන්සේ මට තව ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ මේ ඉන්දියලා මේ ෆොටෝ එකක් අරන් එවල තියෙන මං කියනකොට ඒකින්ද කිසි අඩුපාඩු නොතින් මට සමා වෙන්න ප්‍රශ්න ඉදිරිපත් කරන්න. දැන් අති ගෞරවනීය පූජනීය ලොකු ස්වාමීන් වහන්ස, ගිය සතියේ කමඨහන් සුද්ධ කිරීමෙන් පසු ලියමි. සක්මන් භාවනාව දෙපා ලනුපදුරේ ගැටීමෙන් ඇතිවන ගොරෝසු දැනීමට සතිමත් වී සක්මන ආරම්භ කළෙමි. ඒ සක්මන් කරන විට කයේ තැන් තැන් වලත් ඉස්කබලේ තද වී ඇති බවත් ඇතුළෙන් සුළඟක් එහාට මෙහාට යන ආකාරයෙන් විටින් විට මතුවී නැතිවී යන බව නිරීක්ෂණය විය. වම් පාදයේ මහපට ඇඟිල්ලට යටින් පිම්බී ඇති කොටස ලනුපැදුරේ ගැටීමෙන් ඇති වූ තද ගතිය දැනුණු විට සිත සිතවිල්ලකට පිට ගොස් නැවතත් පැමේ බව ප්‍රත්‍යක්ෂ විය. එම දැනීමත් සමග වම් පාදයට ශරීරයේ බර ක්‍රමයෙන් දැනෙන ආකාරය නිරීක්ෂණය කළෙමි. ඉන්පසු එම දැනීම ක්‍රමයෙන් ගෙවී ගොස් අනිත් පාදයට මාරු විය. දකුණු පාය පොළවට තද වී වැඩි වේලාවක පාය ඊට වඩා ඉක්මනින් එසවෙන බව නිරීක්ෂණය කළ හැකි විය. හිත පිට ගොස් නැවත පැමිණි පසු අඩි 48ක් ලනු පැදුරේ වාර 2යි කාලක් සක්මන් කළ හැකි විය. ටික වේලාවකින් පැද්දි පැද්දි සක්මන් කරන කය දෙස බලා සිටින විට එයද තද වී තෙත්වි වයසට ගොස් අමාරුවෙන් ඇවිදින ආකාරයට වැටහුණි. එසේ දැනෙන විට වැටෙහි ගියේ සක්මන ආරම්භ කරන විට කය සුඛයක් ලෙස දැන සිටි බවකි. තව පිටුවක් තියෙනවා එකේ. පිටුව පරයංක භාවනාව. පරයංකයට වාඩි වී හුස්ම නිරීක්ෂණය කළෙමි. ඒතා සියුම් සුළඟක් බව දැනී නොදැනී ගියේය. ඉන්පසු කයේ ඇතිවන සියුම් කම්පන චංචල වැටුණි. ඒවාද ඉක්මනින් නොදැනී ගියේය. අඳුනන්නට බැරි සිතිවිලි ඇවිත් නැති වී යන බවක්ද විය. බෙල්ල පහතට නැවී වකුටු වී ඇති කය හොඳින් නිරීක්ෂණය කරමි. විටින් විට බෙල්ලට පහලින් කොඳු ඇට පෙළ දිගේ සීතලක් ඇති වී ක්‍රමයෙන් ගෙවී යයි. මෙම පරයන්කයේදීද විශේෂ සිදුවීමක් විය. එනම් නරඹමින් සිටි චිත්‍රපටයක් එකපාරටම නිවී ගියාසේ විය. මීට පෙර සිත පින්තූර පෙන්නමින් සිටි බව වැටහුණේ එවිටයි. ඒ පින්තූර ඇති ආකාරයේ අලුවරටත් දෙතුන් පාරක් මාරූ බව මතකය. වෙනත් විස්තර. අනෙක් අයව සමග කටයුතු කරද්දී කලින් ඔවුන්ගේ සහ මගේ වැරදි පෙනෙන්නට විය. දැන් ඒ තුළින් මගේ රුචි අරුචිකම් හොඳින් දැකගත හැකිය. එවිට ඉතා නිශ්ශබ්දව මම ඉරවී සිටින මේ රුචි අරුචිකම් හරහා යමින් ඔවුන්ගේ අවශ්‍යතාවයන්ට ඉඩදී කටයුතු කිරීමට හැකිවීමෙන් ජීවිතේ ඉතා ප්‍රීතිමත් එකක් බව පත් වී ඇත. අයද සැහැල්ලුය. පාන්දර නැගිට එළියට යන විට තිබූ බයද දැන් නැති වී ගොස්ය. කලබලයකදී දෝෂාරෝපණයකදී නොදන්නා දෙයකට යන විට සිත ඇතුළත අනුවක් සිටුවා ලෙස දැනේ. වැරදි ඇතොත් පහදා දෙන මෙන් ගෞරවනීය ඔබ වහන්සේගෙන් අයද සිටිමි. එතෙක් ඔබ වහන්සේ දුන් අවවාද මහත් අගය කොට සලකමි. තෙරුවන් සරණයි.
අන්තිම වාක්‍ය මොකද මහත්තයා?
මෙතෙක් කමඨාණේ අන්තිම වාක්‍ය
දෙක කියනවා.
ජීවිතේ ඉතා ප්‍රීතිමත් එකක් බවට පත් වී ඇත. කයද සැහැල්ලුය. පාන්දර නැගිට එළියට යන විට තිබූ බයද දැන් නැති වී ගොස්ය. කලබලයකදී දෝෂාරෝපණයකදී නොදන්නා දෙයකට යන විට සිත ඇතුළත අණුවක් සිටුවා ලෙස දැනේ.
අණුවක්
සිටුවා ලෙස දැනේ.
අණුවක්ද? ගමන්නේ. හරි. ඒ කියන්නේ මේ
අණුවක් කියලා තමයි පේන්නේ තියෙන්නේ. කණුවක් සිටුවා ලෙස දැනේ.
ඔව්. ඒ කියන්නේ මේ යෝගාවචරියත් භාවනා දිගට කරපු කෙනෙක්, ප්‍රගුණ කරපු කෙනෙක් වගේ තේරෙනවා. ඒකෙදි සඳහන් වෙනවා ලස්සනට පිට අරමුණට ගිහිල්ලා නැවත ලනුපැදුරට ආවට පස්සේ ඒක ප්‍රත්‍යක්ෂ කරගන්නේ කොහොමද, දැනෙන්නේ කොහොමද? නැවතත් වම් කකුලට නැත්තම් දකුණු කකුලට ඒ දැනීම් ස්වභාවය මතුවෙනවා. ඒකත් එක්ක අපි නැවතත් අපේ ගෙදරට නැත්තම් ගෝච රජ්‍යත් භූමියට ආවා කියන එක අපි දැනගන්නවා කියලා සඳහන් වෙනවා. අනේ ඒ වගේ අපිට පුළුවන් ඕනෑම වෙලාවක අපි මොන කරදරයට ගියත් අපි නැවතත් මේ කයට නැත්තම් ආයේ මූල කර්මස්ථානට එන වේගෙ එන්න එන්න වැඩි වෙනවා. ඒක තමයි දියුණුව කියන්නේ. ඒක අනුව ඕනෑම කරදරයකදී මරණ මොහොතේදී වුණත් අපිට ආයෙත් හිත දා ගන්න පුළුවන් මට්ටමට දියුණුවයි කියන්නේ. යෝගාචරයට සෑහෙන්න එන්න එන්න ඉදිරියට යනවා. ඒ වගේම තව ක්‍රමයක් පුළුවන්. ඒ හිත පිට ගියාට පස්සේ ඒ හිත පිට ගිය ස්වභාවය දැනගෙන ලොකු සංසින් අන්තර කියනවා වගේ නැවත එන්නේ නැතුව මූල කර්මස්ථානෙට ඒ හිත පිට ගිය තැන ඉඳන් ඒක මූල කර්මස්ථානයක් කරගෙන ඒක ඉඳන් නැවත හය දැනගන්න පුළුවන්. සමහරවිට ද්වේෂයකට යනවා නැත්නම් රාගයකට යනවා. නමුත් ඒක දැනගෙන ඒකට මත් වෙන්නේ නැතුව එතනම ඉන්නවා. එන්නේ නැහැ. එතනම ඉඳලා උත්සාහ කරන්න පුළුවන් ඒක රස විඳින්නේ නැතුව. ඒක දැක්ක දේ නොදැක්කා වගේ, ඇච්ච දේ නොහැච්චා වගේ ඒක තුළම ඉඳලා අපිට බලන්න පුළුවන් අපේ කය තියෙනවද නැත්නම් අපි ජීවත් වෙනවද කියන එකත් මේ විදිහට දකින්න පුළුවන් මට්ටමටම ඉදිරියේ මේක මුල මේ කර්මස්ථානයක් කරගන්න පුළුවන් අපිට. ඒක තමයි භාග්‍යතුන් වහන්සේගේ දේශනාවල ගොඩාක් සඳහන් වෙන්නේ. හරි හරි ගැටුම් සහගත වාක්‍යයක්. ඒ කියන්නේ මේ කොහොමද අපි මේ පිටගිය තැනක නැත්නම් හිත පිටගිය ස්වභාවයක ඒකිනම් මේක බලන්නේ. නමුත් චිත්තානුපස්සනාව වගේ තැන්වලදී සඳහන් කරන්නේ මේ රාගේ රාගය බව දැනගෙන දේශේ දේශය බව දැනගත්තට පස්සේ ඒකත් මූල කර්මස්ථානයේ වගේම එහෙමම ගොරෝසු දෙක සියුම් වෙලා ගිහලා නැති වෙලා යන්න පුළුවන්. ඒ නැති වෙලා ගිය ස්වභාවය අර කයේ ආනාපානේ නැති වෙලා ගිය ස්වභාවය වගේමයි. එතකොට අපිට එතන ඉඳන් දැනගන්න පුළුවන් නැවතත් අපේ මතුවෙන්නේ අපේ ඇතුළතින් මතුවෙන්නේ මොනවද කියලා. ඔය ආනාපානිය ගත්තත් වේදනාවක් ගත්තත් සිතුවිලි ගත්තත් සියල්ල මේකෙන් මූල ස්වභාවයකින් ඇති වෙන එක එක ස්වરૂප. ඒක තමයි මේ මේ යෝග මේ පරියන්කේදී සඳහන් කරන්නේ. සියුම් වෙලා ගියාට පස්සේ මොනවද රූප සටහන් සිතුවිලි චිත්‍රපටියක් වගේ එනවා. මේ එන්නේ ඇතුළත තියෙන දේවල්, ඇතුළත අනුශාසනයේ මට්ටමින්ම එන දේවල්, මේවා ඇතුළත හිඳා බැහැල මතකයටම ගිය දේවල්. මේවා ටික ටික එන්නේ ඔය සිතුවිලි ස්වභාවයෙන් එනවා, සමහර අයට වේදනා ස්වභාවයෙන් එනවා, සමහර අයට සංඥා ස්වභාවයෙන් එනවා. මේ වගේ එළියට එනවා එනවා එන්න එන්න යෝගියා බය නැතුව මේවා එන්න දුන්නොත් ඇතුළත ගෙවීමක් සිදු වෙනවා. ඒකයි කියන්නේ ඉස්සරට වඩා දැන් ප්‍රශ්න වලට මුහුණ දීමේ හැකියාව වැඩි, ප්‍රීතියකින් ජීවිතේ ගත කරනවා කියලා. ඉතින් අන්න ඒක තමයි යෝගියාගේ දියුණුව කියන්නේ. සතුටු වෙන්න තියෙන ඔච්චරයි. මොනදී ආවත් අපි ඒක තමන්ගේ දෙයක් නෙමෙයි වගේ මේක ස්වභාවයේ ඇති නැති වීම බලා ගන්න පුළුවන් නම් අපිට ඉතුරු වෙන්නේ සතුට විතරයි. හැමදේම එන්නේ ගෙවිල යන්න. නැත්තම් හැම කරදරයක්ම අපිට ආහාරයක්. නැත්තම් අපිට කර්මස්ථානයක් වගේ මේ විදිහට ගන්න ගන්න මේ දකින්න පුළුවන් සෑහෙන කාලයක් ගියාට පස්සේ, යම් අවුරුදු ගාණක් ගියාට පස්සේ පුළුවන් දැනගන්න අනේ මම මේ මේ ප්‍රශ්න ටිකම ඊට අවුරුදු දෙකකට කලින් මතුවෙද්දි මම කොච්චර නැටුවද, නැට්ට පාග ගත්තද. නමුත් දැන් මම මේවට කොහොමද මුණ දෙන්නේ? දැන් මගේ දියුණුව ඒ විදිහට සාපේක්ෂව බලන්න පුළුවන් වුණොත් ඉතුරු වෙන්නේ සතුටක්. නමුත් මේක හොයන්න ගියොත් තව මොනවද මං ඉදිරියට කරන්න තියෙන්නේ, මේක මම මොන මට්ටමේද, දැන් මං සෝවාන්ද සකුදාගාමීද කියලා ඒකත් තණ්හාවට දාලා හොයන්න ගියොත් තවත් අසරණ වෙනවා. තවත් අපි පීඩාකාරී අසහනකාරී වෙනවා. නමුත් අනේ ඉස්සරහට හිටියට වඩා මං ගා ගන්න ගතිය අඩුයි කියලා දැනගත්තාම ඉතුරු වෙන්නේ සතුටු විතරයි. ඒක තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ. කිසියම් දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව, පලාපේක්ෂා නැතුව මේක දිගට කරගෙන යන්න ඉතුරු වෙන්නේ ලද දේ සතුටු වෙන ගතිය ස්වභාවයෙන්ම පීඩනවා. එතකොට ප්‍රශ්නයක් එද්දි එන්න කලින් දැනෙනවා ප්‍රශ්නයක් එනවා කියලා. ඒකත් රටාවකට එන බව දැනෙනවා. ඊට පස්සේ ප්‍රශ්නේ මූණ දෙන්න කලින් සතුටක් එනවා. හරි, මේ මගේ කමටහනක් එන්නේ කියලා. අන්න ඒ වගේ ජීවිතේ පත් කර ගන්න පුළුවන් නම් වටේ ඉන්න කට්ටියන්ට තේරෙනවා, තමන්ට තේරෙන්න කලින් මේ මිනිස්සයා යන ගමන අමුතු ගමනක්. නැත්තම් මේ මිනිස්සයා වටන්න බෑ. මේ ගන්න දෙයක් තියෙනවා. අන්න ඒක දැනගන්නේ අපෙන් නෙමෙයි, වටේ ඉන්න මිනිස්සු අපිට කියනවා ඔයා දැන් වෙනස්, නැත්නම් ඔයා හොඳයි දැන් කියලා. අන්න ඒ ඒ ඒ ස්වභාවය ඒක පරිසරයට දැනන මුළු ලෝකෙටම දැනෙනවා. ඉතින් මේ විදිහට කරන්න මේ සතුට මේක ප්‍රකාශයක් වශයෙන් දෙන ප්‍රශ්නයක් වශයෙන් නෙමෙයි. ඉතින් මේ මේක තමයි මේ දේපල් මේ කරාට මදි. මේ වගේ කියන්න අනික් අයත් සතුටින් මේ ප්‍රශ්නේ එද්දී චරිචුරු ගානේ නැතුව ඒක තවත් ප්‍රශ්නයක් කරගන්න නැතුව, ඒ ප්‍රශ්نين තවත් ප්‍රශ්න හදාගන්න නැතුව මේ හැම දෙයක්ම දියා උපේක්ෂා මට්ටමින් බලන්න කට්ටියට මාදර්ශයක් වෙනවා. ඉතින් ඒක මම කියන හැමෝම මේ වගේ මේ කරන පිරිස මේ වගේ ප්‍රකාශ පත් කරන්න අනික් අයටත් උද්‍යෝගයක් වෙනවා ඊළඟ කියලා අපි ඊළඟ ප්‍රශ්නෙට යනවා.
සමිනස තව ප්‍රශ්නයක් දැන් සුළු මොහොතකට කලින් හම්බුණා. අපිට වෙලාව තියෙනවද මේ ප්‍රශ්නයක් ගන්න?
තියෙදලා. හරි, ඉදිරිපත් කරන්න.
මා දිනපතා අඩි 15ක් පමණ තෝරාගත් සක්මන් දුරෙහි වම දකුණ කියා සක්මන් කරද දෙවනුවට ඔසවනවා සහ යනවා තබනවා කියා මෙනෙහි කරමින් පයේ ස්පර්ශයට සතිමත් වූයමි. පැය භාගයක් පමණ වේලාවකින් මට මා සක්මනෙහි යෙදුනද මාට සිතුවිලිත් සක්මන් අතර දෝලනය වෙන බවක්ද සැහැල්ලු බවක් දැනුනි. සක්මනද ඔහේ යනවා සිතුවිලිද එනවා යනවා. මෙවිට මට මේ මොහොත පතුලේ දැනීමත් සිතුවිල්ලක් පමණි නේද? දැනීම ඇතිවීම දැනීම නැතිවීම සිතුවිල්ලක් පමණි නේද? මේ සමුදය වය නේද යන සිතුවිලි අතර සිටින විට මම කාසියක් ගැන එකවරටම සිතට ආවා. හැම කතා කරන්නේ කාසියක පැති දෙකයි තියෙන්නේ කියලා. මට හිතුණා නෑ කාසියට පැති තුනක් තියෙනවා කියලා. කාසියේ පරිධිය යම් ඝනකමක් තියෙනවානේ. ඒ නිසානේ අපිට ඒ රෝල් කරන්න පුළුවන්. මේ ඝනකම නැත්තම් පැති දෙකක් නෑ නේද? මෙය මට නොයෙක් දේවලට සමාන නේද කියලා හිතුණා. උදාහරණේ එක අතීතයේ සහ අනාගතයේ කාසිය දෙපැත්ත නම් පරිධිය මේ මොහොත නම් පරිධියක් නැත්තම් දෙපැත්ත ගැන කතා කර නොහැකි නේද? ඒ නිසා මේ මොහොතවත් අතහැරී ගියොත් අතීතයේ සහ අනාගතයේ නොදැනුවත්වම අතහැරනවා නේද? උදාහරණ දෙක දුක උපේක්ෂාව සැප. උදාහරණ තුන සමුදේ පැවැත්ම වය. උදාහරණ හතර ඇලීම අතහැරීම ගැටීම ආදී මේ මොහොත නම් පරිධියක් නැත්තම් දෙපැත්ත ගැන කතා කර නොහැකි නේද? ඒ නිසා මේ මොහොතවත් අතහැරී ගියොත් අතීතයේ සහ අනාගතයේ නොදැනුවත්වම අතහැරනවා නේද? උදාහරණ දෙක දුක උපේක්ෂාව. ඉතික ආයි කලින් කීප ටිකම ආයි තියෙන්නේ. මේ කොතරම් උදාහරණ ඇද්ද? තෙරුවන් සරණයි. ප්‍රශ්න ඉච්චරයි ස්වාමීන් වහන්සේ.
හරි. එතකොට දැන් මේ හොඳයි වැඩේට බහැපු කෙනෙක්. එතකොට සිහිය පිටෝගෙන ඔහම වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්. නමුත් මෙතන අර බේතෙන් හැදිච්ච ලෙඩක ස්වරූපයක් තියෙනවා. ඉතින් ඔහොම අර හිතවිලි වලට දීලා දැන් ධර්මය ගැන හිත හිත ගියොත් අනේ එතනත් වෙන දේ තමයි ওই වර්තමාන මොහොත වෙන ස්වරූපයක් තියෙනවා. ඉතින් ඒකින් ඉඳ බලන්න ওই නොයෙකුත් විදිහට අපි ඕක ගෙන හර දක්වන්න පුළුවන්. නොයෙකුත් විදිහට මේක ප්‍රකාශ කරන්න පුළුවන්. නමුත් ඒ අදහස ඒ හිතීම එක ගැන මේ නැවත නැවත කල්පනා කිරීම තුළින් අපිට මේ වැඩේට බාධාවක් වෙනවා. ඉතින් මුලින් ওই සියල්ලම එකතු කරගෙන තමයි අපි වැඩේට බහින්නේ. නමුත් ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික මේක කරගෙන යනකොට යම් කිසි සරලත්වයක් තමුගේ ජීවිතයට ළඟා වෙලා එනවා. බොහොම පහසු ජීවිතයක් තමුගේ ජීවිතයට ළඟා වෙලා එනවා. එහෙම නැත්නම් ඔයවා ඔස්සේ නැවත නැවත හිතන්න කල්පනා කරන්න ගියොත් අර ලබාගත් නිදහස භුක්ති විඳින්න හැකියාවක් නැහැ. ඒ ලබාගත් නිදහස භුක්ති විඳින හැකියාව අපෙන් දුරස් වෙලා යනවා. ඒකින්ද බලන්න ධර්මය තමයි ධර්මය ගැන හිතනවා කල්පනා කරනවා තමයි. නමුත් ඔය විස්තර වශයෙන් ඔහොම ඔහොම හිතලා 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 ඒකෙන් අපිට වර්තමාන මොහොත ඉක්මනවා නේද කියන එක පොඩ්ඩක් හිතන්න කල්පනා කරන්න වටිනවා. ඒ වෙනුවට මේ වර්තමාන මොහොත ගැන අවධානයෙන් ඉඳියොත් එතන ඔය හැමදේම තියෙනවා. එතන ඔය හැමදේම තියෙනවා. ඒක ඔය විවිධ විදිහට පෙන්වන්න පුළුවන්. අර මජ්ජේ සූත්‍රයේ තියෙන එක එක විදිහට ආකාර 6කින් පෙන්වනවා. ස්වාමීන් වහන්සේලා 6 නම අයනමක් මේ බුදුරජාණන් වහන්සේ කියපු එකකට අර්ථකථනයක් දෙනවා. අර්ථකථනයක් දෙනවා. අර්ථකථනයක් දීලා එක්කෙනෙක් කියනවා මේ අතීතය අනාගතේ වර්තමානය වහනවා තණ්හාවෙන්. ඒක තමයි තණ්හාවේ කුසේ කියලා. ඔන්න ඔය විදිහට ඒ කාසියේ විවිධ පැති පෙන්වන්න උත්සාහ කරනවා. ඉතින් 6 දෙනා මේ 6 අදහසක් ඉදිරිපත් කළා. මේක විසඳගන්න බැරි වුණාම මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්සේ අපි මේ විදිහේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ ගැන සාකච්ඡා කරා. එතකොට අපිට මේ විදිහේ අදහස් 6ක් ආවා. මෙන්න අපේ අදහස් 6. මේකෙන් කෝකද සුභාෂිතේ? මේකෙන් කෝකද හරි කියලා අන්න බුදුරජාණන් වහන්සේ අහනවා. බුදුරජාණන් වහන්සේ කියනවා මහණ මහණෙනි උඹලා ඒ කියපු කාරණාව ඒ විදිහට හරි. උඹලා ඒ කියපු කාරණාව ඒ විදිහට හරි. එක එක්කෙනාගේ පැත්තෙන් කල්පනා කරාම හරි. නමුත් මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරේ මෙන්න මේක මට පදනම් වෙලා කියලා අන්න අර 6න් එකක් අරගෙන පෙන්නුම් කරනවා. ඒ 6න් එකක් අරගෙන පෙන්නුම් කරනවා. ඉතින් ඔය විදිහට නොයෙකුත් ආකාරයෙන් අපිට මේක පෙන්වන්න පුළුවන්. ඉතින් විවිධ ස්වරූප තියෙනවා. නමුත් බලන්න මේ ස්වරූප අතරේ මෙන්න මේ සිහිය පිළිදොන වැඩේ කරන්න පුළුවන් කියලා. සක්මනේ ඉන්නවා නම් සක්මනේ ඉන්න ටිකේ පිළිබඳ අවධානය. සක්මනේ ඉවත් වුණාම අන්න ඊට පස්සේ තමන් යම් වැඩකට යොමු වෙනවද අන්න ඒ වැඩේ ගැන අවධානයෙන් වැඩ කටයුතු කරන්න පුළුවන් කියලා බලන්න. ඒ විදිහට මුළු දවස පුරාම මේක යම් කිසි උත්සාහයකින් අවධානයක් පවත්වන්න වෙනවා. ඔය වගේ අදහස් ධර්මානුකූල හරි සිතුවිලි ඔළුවට ආවත් කල්පනා කරන්න ඕනේ. මේකටත් මම අහුවෙන්න ඉඩ තියෙනවා. මේකත් මට පුළුවන් සිතුවිල්ලක් විදියට දකින්න. මේකත් මට පුළුවන් ද මේ අනුග්‍රහ කළ ගත්ත දේ
නමුත් මේකත් මට පුළුවන් ටිකක් අවධානයෙන් බලාගෙන ඉන්න කියලා බැලුවොත් අන්න එතන මේ මාර්ගය ඉවර වෙනවා. අපිට මේ ජීවිතේ යථා ස්වરૂපේ ටිකෙන් ටික පේන්න ගන්න. මේ වටපිටාවේ බොහොම කියන දේවල් ගැන අපේ අවධානය යොමු වෙනවා. මේක බොහොම බරපතල සංකීර්ණ වැඩක් නෙමෙයි. ඒ වෙනුවට බොහොම නිකන් අර උදේට කනවා දවල්ට කනවා වගේ වැඩක් තමයි මෙතන තියෙන්නේ. බොහොම සරල වැඩක් තමයි තියෙන්නේ. දැන් අපි මේ දේශනාව කරන අතරේ වටපිටාවේ වැස්සක් යනවා. වැස්ස අඩු වැඩි වෙනවා. වැස්සේ ස්වරූපය වෙනස් වෙනවා. පැහි බිඳු වඩිනවා. පැහි බිඳු වල ප්‍රමාණය වෙනස් වෙනවා. සද්දේ අඩු වැඩි වෙනවා. අන්න එතකොට බලන්න ඒක ගැන අවධානයෙන් ඉදියොත් එතනින් එහා ධර්මතාවයක් තියෙනවා. මුළු ලෝකයේ මොන ඔකෙස්ට්‍රා එකකටවත් ගන්න පුළුවන් සද්දයක්ද ওই වැස්සේ සද්ද. ඔකෙස්ට්‍රා එකක් ප්ලේ කරලා ගන්න පුළුවන් සද්දයක්ද මේ ස්වභාව ධර්ම සද්ද. අන්න මේ විදිහට සරලත්වයක් කරා යන ගමනක් තියෙනවා. ඒ සරලත්වය කරා ගිය කෙනෙක්ට තේරෙනවා මේ හැම දෙෙම ඇතිවි නැතිවි යන සුළුයි. ඒ හැම දෙයක කෙරෙහිම යම් කිසි සීයකින් උපේක්ෂාවකින් බලාගෙන ඉන්න පුළුවන් හැකියාවක් දිනුනෙලා. ඒකට බොහොම සුන්දර ජීවිතයක් මේක ගොඩ නැගිලා ඉන්නේ. මොකද සුන්දරත්වය අර කිසිම දෙයක් අල්ල බදාගෙන නඟලන්න අඳන්න කරන්න ඒ වෙහෙසෙන්න යන ස්වરૂපය අර මනසේ ගොඩ නැගෙන වෙහෙසේ ප්‍රමාණය අඩු වෙනවා ටික ටික. සතිමත් වෙන්න වෙන්න වෙහෙසේ ප්‍රමාණය ඒ ගොඩ නැගෙන වෙහෙසේ ප්‍රමාණය අඩු වෙනවා. නැවත නැවත මේක වෙහෙස නිදහස් වෙන ස්වરૂපයක් තමන් තුළින්ම නැගිලා එනවා. හරියට අර බැලුමකට උලම් පුරවලා තියලා අපි කට අතෑරිය මොකද වෙන්නේ? ඕක ජූස් ගාලා ගිහිල්ලා අන්න අර තියුණු පීඩනේ අඩු වෙලා ගියා. අන්න ඒ ස්වરૂපයක් මේ මනස තුල ඇති වෙලා එනවා. මොකද නැවත නැවත එන්නේ මේ වෙහෙස නිදහස් මේ වර්තමානයේට අපේ හිත බඳිනවා. මේ වටපිටාවේ ගුලන් හමනවා. වටපිටාවේ ගස් කොළන් තෙල වෙනවා. සමහරවිට මාස ගණනකින් දැක්කේ නැහැ. අප්පා මේකේ අලුතෙන් අත්තකුත් ඇවිල්ලා මේ ගහේ කියලා දැක ගන්න පුළුවන්. අලුතෙන් මලකුත් පිපිලා කියලා දැක ගන්න පුළුවන්. අලුතෙන් මේ ගස් ටිකක් පැල වෙලා කියලා දැක ගන්න පුළුවන්. අද හුලං හමනවා කියලා දැක ගන්න පුළුවන්. අන්න ඒ විදිහට මේ වටපිටාව ගැන මේ වර්තමාන මොහොත ගැන අපේ අවධානය වැඩි වෙලා එනවා. ඒ අවධානය වැඩි වෙන අන්න මර මනසෙ තියුණු වෙහෙස ඒ පීඩාකාරී ස්වභාවෙ අඩු වෙන ස්වරූපයක් තියෙනවා. මේක අර අපි අර ධර්ම දේශනාවේ සඳහන් කරපු විදිහට ඒ ස්වාමීන් වහන්සේ අන්න අර වගේ මහා අමුතු විදිහ දර්ශනයක් දැක්කා. දැක්කට මොකද කල්පනා කරා? මේක හරියට මහා මැද එළලා තියෙන තොණ්ඩුවක් වගේ. මාර්යාගේ උපායක් වගේ. අන්න ඒ පිළිබඳ සිහියක් අවධානයක් පිටව ගන්න හැකියාවක් ලැබුණා. ඉතින් මොකද උනේ? අන්න ඒකම ප්‍රයෝජනෙට අරගෙන තමුන් ඒ මාර්ගයේ කෙලවර කරන්න මේ බුදුරජාණන් වහන්සේගේ අවවාදය කරලා ඉවර කරන්න හැකියාවක් ලැබුණා කියලා අභීත ප්‍රකාශයක් කරනවා. අන්න ඒ වගේ මේ හැම මොහොතකම මේක මේ පරිසරය තුල ගැබ් වෙලා තියෙනවා. මේ ධර්මතාවය මේ පරිසරය තුල ගැබ් වෙලා තියෙනවා. ඉතින් වර්තමාන මොහොතට අවදි වීමෙන් ඒක දැක ගන්න පුළුවන්. ඒක අත්විඳින්න පුළුවන්. ඉතින් ඒ සඳහා උත්සාහ කරන්න කියලා අපි කියමු.
ස්වාමීනාංශ ප්‍රශ්න නම් ඉවරයි. මට මේ කෙනෙක් අත උස්සගෙන ඉන්නවා පේනවා.
එලාතට අවස්ථාවක් දෙමු අපි.
රාජිකා අගම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා නම් මයික් එක කළා අහන්න පුළුවන් ප්‍රශ්නය.
අවසරයි ස්වාමින් වහන්ස, මාව ඇහෙනවද?
ඇහෙනවා.
අවසරයි ස්වාමීන් වහන්සේ, ඇත්තටම මේ ලොකු ස්වාමීන් වහන්සේට ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න තමයි මම මේ මයික් අත ඉස්සේ වුණාට මේ අද ධර්ම දේශනාවට අදාළව මට හිතුණා මට තියෙන අත්දැකීමක් ඉදිරිපත් කරන්න පුළුවන් නම් හොඳයි කියලා මේ බෙදා හදාගන්න මේ සභාවත් එක්ක. මේ මම කියන්න යන ගොඩක් දේවල් මේ කලින් සඳහන් කරපු ප්‍රශ්නත් එක්ක ඉදිරිපත් වුණා. ස්වාමීන් වහන්සේලා දෙන්නම ඉදිරිපත් කරා. එනවාට මගේ පෞද්ගලික අත්දැකීමක් විදිහට මම මේක ඉදිරිපත් කරනවා කියලා හිතුවේ. මම ඇත්තටම පහුගිය දවස්වල يعني මේ වෙනත් ක්‍රමයක් යටතේ භාවනා කරමින් ඉන්නකොට සාගර ස්වාමින් වහන්සේ කියෝ වගේ මට දැන් මතක්ුණා එක මේ කියන්නේ පරණ ගොඩ කාලයකට කලින් බලපු චිත්‍රපටිවල නිකන් චිත්‍ර රූප රාමු මම භාවනා කරනකොට උඩට එනවා කිසිම හේතුවක් නැතුව එකපාරට නිකන් ඒව මතුවලා එන වගේ ගතියක් තිබුණා එක කාලයකදී ඒ කාලේ දිගටම නිකන් ඒ පරණ මතකේවත් තිබිච්ච නැති චිත් කලින් බලපු චිත්‍රපටිවල රූප රාමු දකින්න කාලයක් තිබුණා මම හිතන්නේ ස්වාමීන් වහන්සේ පය යට තියෙන කුණු උඩට එනවා වගේ අවස්ථාවක් වෙන්නේ නැති කියලා මට හිතුණා ඒක මතක් කරන්න හිතුණා මේ වෙලාවේ අනිත් කාරණේ තමයි භාවනා කියන්නේ පරයන්කේ ඉන්නකොට හරි සක්මනේදී හරි නොවන අවස්ථා කියන්නේ මගේ දිනදා ජීවිතයේ අවස්ථාවලදී මට රාගයක් හරි ද්වේෂයක් හරි එනකොට සමහර අවස්ථාවලදී මට එන්නකොට සහ එන්න කලින් මාගේ දැන් ඔය කියනවා කියන මේ දැන් රාගයක් හරි දැන් ද්වේෂයක් හරි ඔන්න මෙන්න එනවා කියන එක තේරෙන අවස්ථා තියෙනවා සහ ඒවාවත් මගේ කරගන්න නැතුව ඒ දිහා බලාගෙන ඉන්න අවස්ථාව එහෙම සමහර අවස්ථාවතුත් තියෙනවා හැබැයි සමහර අවස්ථාවල දැන් තේරෙනවන් දැන් කමටහනක් තමයි එන්න හදන්නේ කියලා තේරුණත් සමහර අවස්ථාවල පැටලෙන අවස්ථාවලුත් තියෙනවා ඉතින් ඒ වෙලාවට ගොඩක් දැන් මේක පැටලුණා කියලා දැනම එතන ඉන්න අවස්ථාවතුත් තියෙනවා ඒ වගේම දැන් දැන් ඊයේ ලොකු රාගයක් හරි ද්වේෂයක් හරි තිබ්බ දෙයට අද ඊයේ රාගයක් තිබුණා නම් අද ද්වේෂයක් සහ හෙට බලනකොට ඒකේ ඒ දෙකම නැති මැදිහත් අවස්ථා තියෙන බවත් අනේ වගේ මේ අර එකම දෙයට මගේ හිත හරි මම ප්‍රතිචාර දක්වන විදිහ වෙනස් වෙන ඒකේ මොකද්දෝ දෙයක් මට දකින්න මට ඒක හරියටම මන් දන්නේ මං හරියට ඒක ප්‍රකාශ කරාද කියලා මට නිකන් ඒක ඉතින් මේ සභාවට මේ අද ධර්මදේශනාවත් එක්ක ගැළපෙන නිසා මේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට සහ සභාවට ඉදිරිපත් කරන්න කියලා මං කල්පනා කරා ස්වාමීන් වහන්සේ බොහොම ස්තුති තෙරුවන් සරණයි
හොඳයි එතකොට අර ප්‍රකාශයක් තමයි තියෙන්නේ ඉතින් හොඳයි ඉතින් අපි හුරු කරලා බලමු නැවත අර කිව්වා වගේ ඉතින් පැටලෙනවා ඒක වළක්වන්න බෑ පැටලෙනවා මෙච්චර කල් ලෝකේ පැටලිලා නේ ඇවිල්ලා තියෙන්නේ ওই ගමන. ඉතින් ඒකින්ද පැටලෙන එක ස්වභාවයයි. නමුත් නැවත මේකට මුහුණ දෙනකොට නැවත ටික ටික උත්සාහවත් වෙනකොට අනර පැටලෙන ස්වභාවය ටිකෙන් ටික අඩු වෙනවා දකින්න පුළුවන්. පැටලෙන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. ඉතින් ඒකම තමයි සඳහන් කරන්නේ. එක දවසකට මේක අර අපිට ඕන විදිහට තියෙන්නේ නැහනේ. දවසකට රාග තියෙනවා, දවසකට ද්වේෂය තියෙනවා, දවසකට මොකක්දලක් තියෙනවා. කොහොම තමයි දවසකට බොහොම උනන්දුයි දවසකට කම්මැලි ඔය විදිහට තමයි මේ හිතේ ස්වභාවය. ඉතින් ඒක දකින්න මොකද්ද වෙන්නේ? අර ඔයාට අර්ථ දැක්වීම දෙනවට වැඩිය මොකද්ද? අන්න මේ හැම දෙයක්ම එන්නෝ යන්නෝ තමයි. ඔය රාගයක් ආවත් ඒ වෙලාවට මේක යන ස්වරූපෙන් තාටිකකින් මේක නැති වෙනවා කියන ස්වරූපෙන් බලන්න පුළුවන්. අනේ විදිහට මේ වෙනස් වෙන පැතිකඩ විවිධ ආකාරයෙන් පෙනෙන පැතිකඩ පිළිබඳ අවධානයකින් ඉදහම තේරෙනවා මේ කිසිම දෙයක් ප්‍රශ්නයක් ඇති කරගන්න හේතුවක් නෙමෙයි. ඒ වෙනුවට සිය බීඩෝගෙන ඉදහම ඔන්න හෙට අලුත් පැතිකඩක් වෙනවා. අනිද්දාට තව වෙනස්ම විදිහේ පැතිකඩක් වෙනවා. ඉතින් ඒ විදිහට නොයෙකුත් පැතිකඩ දකින්න පුළුවන්. ඉතින් අර ප්‍රශ්නයක් විදිහට ඉදිරිපත් වුණේ නෑ. ඒක කරලා තමුන්ගේ ප්‍රකාශයක් විදිහට තමයි ඉදිරිපත් වුණේ. ඉතින් නැවත කරන්න නැවත උත්සාහවත් වෙන්න එතකොට අර චිත්‍රපටි බලන්න වෙන තැන් වලට යන්න අවශ්‍ය නැහැ. මේ ඇතුලේ තියෙන චිත්‍රපටි බලාගෙන ඉඳිහම වෙන දෙයක් බලන්න අපිට වෙලාවකුත් නැහැ. වෙන බාහිර තැන් වලට ගිහිල්ලා චිත්‍රපටි බලන්න වෙලාවක් නැහැ. මේකේ අමුතුම විදිහ චිත්‍රපටියක් වෙනවා. අර තියෙන අර සම්භාව්‍ය ගණයේ චිත්‍රපටි බලලා ඉවරුනාම මුකුත් තේරෙන්නේ නැති જાති ඒවා. බලලා ඉවරුනාට පස්සේ බලනවාම යකෝ මේක මුලත් තේරෙන්නේ නැහැ, මැදත් තේරෙන්නේ නැහැ, අගත් තේරෙන්නේ නැහැ. මොකක් හරි තිවිලා ඉවරුනා කියලා අදහසක් නම් එනවා. අනේ විදිහ චිත්‍රපටියක් තමයි මේක. බොහොම ඉහළ විදිහේ සම්භාව්‍ය ගණයේ චිත්‍රපටියක්. ඉතින් බැලුවට තේරෙන්නේ නැහැ. තේරුම් කරන්නේ අන්නත් හොඳ නැහැ. ඒ වෙනුවට බලාගෙන ඉන්නවා. අර මොකක් හරි පොප්කෝන් එකක් වගේ කකා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නකොට මේ චිත්‍රපටිය ඉවර වෙච්ච දවසට තේරෙනවා යකෝ මේක. මොකක් අමුතුම විදිහ චිත්‍රපටියක්. තේරුණෙත් නැහැ මොකද්ද කියලා. තේරුම් කරන්න ගියෙත් නැහැ. නමුත් කොහොම හරි බලලා ඉවරුණා කියලා. අනේ විදිහේ තමන්ගෙන අවධානයෙන් ඉන්න කෙනෙක්ට මේ ඇතුළත යන චිත්‍රපටිය දකින්න පුළුවන්. ඉතින් අර සල්ලි වේදන් කරගෙන එන තැනකට යන්න අවශ්‍ය නැහැ. ඒ වෙනුවට මේ ඇතුළත මූවී එක දිහා හොඳට බලාගෙන ඉන්න පුළුවන්. ඉතින් ඉහළම විදිහ අධ්‍යක්ෂණයක් තමයි මේකේ තියෙන්නේ. අය ඔතනින් එහාට සම කරන්න පුළුවන් අධ්‍යක්ෂණ කෙනෙක් නැහැ.
අන්නේ අධ්‍යක්ෂකගේ චිත්‍රපටිය නැවත නැවත බලන්න කියලා අපි කියමු.
එහෙමයි ස්වාමීන් වහන්ස, බොහොම පිං ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
ස්වාමීන් වහන්ස, එතකොට ප්‍රශ්න ටික අපි අද පොඩ්ඩක් වැඩිපුරක් වෙලාව ගත්තා.
ඔව් නේ, ඇතිනේ.
ඇති ස්වාමීන් වහන්ස, නිස්සරණවන්නේ ස්වාමීන් වහන්සල ගොඩාක් අපිට මේ අවවාද අනුශාසනා දීලා උදව් වෙනවා. අපි ගොඩාක් අගය කරනවා ඒක. මේ මම තව තප්පර කීපයක් ගන්නද වහන්සලට වන්දනා කරන්න?
හරි, හොඳයි.
ඕකාස වන්දාමි බන්තේ
සුඛී හොන්තු.